নমো তাস্যে ভগবতো আরহতো সাম্মা সম্বুদ্ধাস্যে নমো তাস্যে ভগবতো আরহতো সাম্মা সম্বুদ্ধাস্যে নমো তাস্যে ভগবতো আরহতো সাম্মা সম্বুদ্ধাস্যে অয়ং উচ্যতি ভিক্ষবে ভিক্ষু উক্কিত্ত ফলিগো ইতিপি সংকীর্ণ পরিখো ইতিপি অবহুল্লসিকো ইতিপি নিরাগ্গলো ইতিপি আরিয়ো পান্নধ্বজো পান্নভারো বিসংযুক্তো ইতি পীতি। শ্রদ্ধাবন্ত পিঙ্গাতনি মে পিঙ্গতুন্ট মতকাতি আপি সতি কীপয়াক মুলুল্লে অলগদ্ধূপম সূত্রে মূল করগিন দেশনামালাওয়াক পাওয়াত্তগিন ইন আওয়াস্থাওয়াক। ඒ අලගත්ධූපම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරන ලද ගැඹුරු කරුණු රාශියක් අපි මේ වෙනකොට සාකච්ඡා කර හමාරයි. ඉතින් කවුරු හරි අලුතෙන් සම්බන්ධ වෙනවා නම් මම ඒ අයට ආරාධනා කරනවා ඒ කලින් දේශනා ශ්‍රවණය කරන්න කියලා. ඉතින් අවසන් කොටසදී අපි සාකච්ඡා කළේ කොහොමද බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මේ භික්ෂුන් වහන්සේලාට මේ මාර්ගය කියලා දෙන්නේ. එහෙමත් නැත්නම් මේ ධර්මය සම්බන්ධ විපස්සනා කොටසක් අතු කළ දෙන්නේ කියන කාරණාව තමයි අපි ගිය සතියේදී ටිකක් දුරට සාකච්ඡා කළේ. මොකද අපි දන්නවා එතන හිටපු ඒ අරිට්ඨ කියන ස්වාමීන් වහන්සේ වැරදි මතයක් දරනවා. උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා මේ බුදුරජාණන් වහන්සේ අන්තරායක ධර්ම වශයෙන් දේශනා කරපු දේවල් අන්තරායක නෙමෙයි කියලා. ඉතින් ඊට පස්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේව නිවැරදි කරන්න උත්සාහන්ත වෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ බොහොම දැඩිව ඒ මතය තුළ ඒ දෘෂ්ටිය තුළ එල්බගෙන සිටිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා අනිකුත් ස්වාමීන් වහන්සේලාත් කැඳවලා මේ ස්වාමීන් වහන්සේත් කැඳවලා සෑහෙන්න නැවතත් ධර්මය පැහැදිලි කරලා දෙන්න. ප්‍රතිපදාව පැහැදිලි කරලා දෙන්න. ඊටත් අමතරව මේ විවිධ දෘෂ්ටි හම්බ වෙන්න පුළුවන් නැතයි විවිධ දෘෂ්ටි හට ගන්න පුළුවන් අවස්ථා වුණත් හෙලි කරලා දෙන්න. ඒ වගේ අවස්ථා චෛමානි භික්ඛවේ දිට්ඨි ථානි කියලා ඒ බඳු දෘෂ්ටි ස්ථාන හයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ බඳු සියුම් මන්දමේ දෘෂ්ටි හයක් තියෙනවා. ඒවා මත පදනම් වෙලා කවුරු හරි කල්පනා කරනවා නම් හිතනවා නම් අන්තිමට ගිහිල්ලා බොහොම බරපතල මිත්‍රා දෘෂ්ටි වලට එල්බ ගන්න හැකියාවක් තියෙන බවත් දේශනා කරනවා. ඊට පස්සේ අන්දමින් දේශනා කළා කොහොමද ආර්ය ශ්‍රාවකෙක් කටයුතු කරන්නේ. ඒ ආර්ය ශ්‍රාවකෙක් එහෙනම් මේ දෘෂ්ටි ස්ථාන පවා අතහැර දැමීමක්. ඒවා පවා හිතින් ඉවත් කිරීමක්. කිසිම දෘෂ්ටියක් අල්ලා නොගෙන සිටීමක් ගැන දේශනා කරනවා. ඒ කියන්නේ අර බරපතල මට්ටමේ දෘෂ්ටි කොහොමත් දැන් එයාට නැහැ. ඒවට හේතු වෙච්ච, ඒවට පාදක වෙච්ච, ඒවට මූලික වෙච්ච අර දෘෂ්ටි ස්ථාන 6 පවා දැන් එයා ඉවත් කරන්න උත්සාහන්ත වෙලා ඒ සක්කාය දිට්ඨිය මුල් කරගත්ත ඒ සියුම් දෘෂ්ටීන් පවා එයා තමන්ගේ හිතින් ඉවත් කරගන්නවා. ඊළඟට ඒ මට්ටමෙත් සෑහෙන එහාට ගියාට පස්සේ එතන සාකච්ඡාවක යෙදෙන වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ආන ප්‍රශ්න මාලාවක් ඊළඟට අපි සාකච්ඡා කළා. ඉතින් මේ බඳු නිවැරදි දෘෂ්ටියක් හදාගෙන යනකොට නිවැරදි දැක්මක් ඇති කරගෙන යනකොට කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් දෙයක් ගන්න නැති බව තේරෙනකොට ඉතින් ඒ බාහිර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා වැටහෙනකොට තමන් තුළ මාක් හරි පරිතස්සනාවක් තිගැස්මක් පෙලීමක් ඇති වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ නගනවා. ඉතින් ඒකටත් බුදුරජාන් වහන්සේ උත්තර දෙනවා. ඒවා පෙලීමක් ඇති නොවී ඉන්න පුළුවන්ද? එතකොටත් බුදුරජාන් වහන්සේ උත්තර දෙනවා. බාහිර නෙමේ, එතකොට අභ්‍යන්තරත් කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් නැති බව වැටුණාම එතකොට යම්සි කෙනෙක්ගේ හිතේ ත්‍රාසයක්, සතිගැන්මක්, පිළීමක් හට ගන්න පුළුවන්ද? එහෙමත් වෙන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ ඒකත් පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ එහෙම කෙනෙක් පුජ්‍යලයක් මමෙක් සත්වයක් නැහැ කියලා අභ්‍යන්තරික වශයෙන් නැහැ කියලා වැටුණාම කිසිම සන්ත්‍රාසයක්, කිසිම පිළීමක් නැතුව ඉනීමේ හැකියාවකුත් තියෙනවද? එහෙමත් ඉන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ විදිහට ඉතාම ගැඹුරින් මේ කාරණා දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා තුළ නුවණ අවදි කරන්න, විපස්සනා නුවණ අවදි කරන්න ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරනවා. මේ රූපය අනිත්‍යද, රූපය නිත්‍යද, වේදනා අනිත්‍යද, වේදනා නිත්‍යද, ඔය ආදි වශයෙන් මේ ස්කන්ධ පහ ගැනම ප්‍රශ්න කරමින් බුදුරජාණන් වහන්සේ ඒ අය තුළ නිවැරදි අවබෝධයක් විපස්සනා නුවණක් අවදි කරන්න උත්සාහන්ත වෙනවා. ඊට අමතරව මේකේ ඒ අනිත්‍ය බව, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය හොඳට වැටහිච්ච පරිසරයක කිසිසේත්ම පෙළීමකින් තොර අත්වාද උපාදානයක් නොමැති බව පෙන්ලා දෙනවා. ඒ කියන්නේ කෙනෙක් හොඳට අවබෝධ කරගත්තා නම් මේ සියලු උපාදානයන්ගේ තියෙන දුක, සියලු උපාදානයන් කියන පිළීම, උපාදානයක් සිද්ධ වුණාම හිතට වෙන එකාතකින් කියනවා නම් බරගතිය, හිතේ ගොඩනැගෙන ආතතිය, දුක මේවා තේරුණා නම් ඊට පස්සේ ඉතින් කිසිම උපාදානයක් ගැන යාගේ හිතේ කැමැත්තක් පහළ වෙන එකක් නැහැ. ඉතින් ඒ කාරණාවත් බුදුරජාණන් වහන්සේ නිකන් අභියෝගශීලී විදිහට ඉදිරිපත් කරනවා. කැමතිනම් මෙන්න මෙහෙම එකක් උපාදාන කරන්න, අත්වාද උපාදානයක් උපාදාන කරන්න. ලක්ෂණේ විය යුත්තේ ඒ බඳු අත්වාද උපාදානයක් උපාදාන කරාම ඒ තුලින් කිසිම පිළීමක්, දුකක්, සන්ත්‍රාසයක්, ශෝක කිරීමක්, කණ්ඩායැලීමක් නොවිය යුතුයි. ඉතින් එහෙම එකක් තියෙනවද කියලා ඊටවසේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරාම උන්වහන්සේලා කියනවා නැහැ ස්වාමීනි, එහෙම අත්වාද උපාදානයක් නැහැ. සියලුම අත්වාද උපාදාන අර වගේ ශෝක පරිදේව දුක් දුම්නස් සහිතයි. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේත් ඒකම අනුමත කළා කියනවා, මහණෙනි ඒවා මමත් ඒකමයි කියන්නේ, මටත් ඒකමයි දැනෙන්නේ. කිසිම අත්වාද උපාදානයක් නැහැ දුකෙන් තොර. පිළීමකින්, ශෝක කිරීමකින්, හඬා වැළපීමකින් තොර කිසිම අත්වාද උපාදානයක් නැහැ. ඒ නිසා කිසිම අත්වාද උපාදානයක් උපාදාන කිරීමෙන් බලක් නැහැ කියන කාරණාව පැහැදිලි කරනවා. ඉතින් අපි මේ කාරණා දිගින් දිගට සෑහෙන දුරකට සාකච්ඡා කරා. ඊට පස්සේ අපි දැන් පිවිසෙනවා ටිකක් ඉන් එහාකට යන ගමනක්. ඉතින් එතෙන්දී අපි ගිය සතියේ සාකච්ඡා කරපු කොටස වලට අමතරව දැන් අපිට යන්න පුළුවන් මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ කොටස් සම්බන්ධයෙන්. මේ සූත්‍රයට එකතු කරලා තියෙනවා රහතන් වහන්සේ කෙනෙක් කොහොමද යම් යම් විශේෂ කාරණා හරහා මතු කරගන්නේ කියලා. නැත්නම් විශේෂ කාරණා හරහා හඳුනගන්නේ කියලා. ඉතින් ඒකට යම් කිසි උන්වහන්සේගේ ගුණ විශේෂයන් මෙතෙන්දී සඳහන් වෙනවා. අයං උච්චති භික්ඛවේ භික්ඛු උක්කිට්ඨ පලිගෝ සංකින්න පරිකෝ අබ්බූලසිකෝ නිරග්ගලෝ අරියෝ පන්න දජෝ පන්න පහරෝ විසංයුත්තෝ කියලා කාරණා කීපයකින් මේ රහතන් වහන්සේ කෙනෙකුගේ මනසේ ස්වභාවය විස්තර කරනවා. කතංච භික්ඛවේ භික්ඛු උක්කිට්ඨ පලිගෝ හෝති. කමෙක්ද මහණනි මේ අගුළු සිඳ දමලා තියෙනවා, නැත්නම් අගුළු ඇරලා තියෙනවා කියන කාරණයෙන් මතක් වෙන්නේ, පෙන්නලා දෙන්නේ. දැන් එතකොට අපිට මෙහෙම හිතන්න පුළුවන්, දැන් යම්ස තැනැත්තෙක් කොහේ හරි හිර වෙලා, හිර කඳුලක බොහොම තාඩන පීඩන වලට ලක් වෙලා ඉන්න අවස්ථාවකදී එයා ඒ හිර කඳවුර බිඳගෙන නැත්නම් ඒකෙන් පැනලා ඒ දොර ඇරගෙන එන අවස්ථාවක් ගැන අපි හිතුවොත්, එතකොට ඒ අවස්ථාවේදී ඒ දොර ඇරලා ඉතියි, දොර විවෘත කරගත්තා එයා කොහොම හරි. සෑහෙන වෑයමක් දරලා ඒ දොර විවෘත කරගත්තා, ඒ නිසා ඔන්න එයා නිදහස් වුණා. අන්න ඒ වගේ අපිට මෙතන හිතන්න පුළුවන්, දැන් මේ යම්කිසි ඒ තිබිච්ච රාජධානියක නැත්නම් ඒ හිර කඳවුරක නැත්නම් බලකොටුවක හිර කරලා තිබිච්ච ඒ පරිසරයක එයා දැන් ඒ දොර විවෘත කළා. ඒක දාලා තියෙච්ච අගුල විවෘත කළා. එතකොට පෙන්වන්නේ විශේෂයෙන්ම මේ අවිද්‍යාව ප්‍රහීන කළා. සම්පූර්ණයෙන්ම තමන් තුළ අවිද්‍යාව ප්‍රහීන කළා නම් තමයි යන්නේ නිදහස් බව ඇති වෙන්නේ. ඒ අවිද්‍යාව ප්‍රහීන නොකළන තාක් හිත තුළ සංස්කාර සිද්ධ වෙලා නැවතත් විඥාණය කොටු වෙනවා, විඥාණය හිර ගත වෙනවා, හිර වෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම අවිද්‍යාව මේ ඉවත් කළා කියන්නේ දැන් ඉතින් දොර විවෘත කළා ඇති. දැන් ඉතින් අර වගේ සංස්කරණ සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඒ නිසාම අවිද්‍යාව මේ විඥාණයට නාම රූපයක බැඳෙන්න පරිසරයක් නැහැ. පැටලෙන්න විදිහක් නැහැ. මොකද අවිද්‍යාව ප්‍රහාණය කළා. හරි, අවිද්‍යාව ප්‍රහාණය කරපු පරිසරය හරියට නිකන් හොඳට දොර විවෘත කරාපු පරිසරයක්. මානසික විවෘත භාවයක්, කිසිම දෙයක් උපාදාන නොකරන පරිසරයක්, කිසිම දෙයක නොගැටෙන, නොරැවටෙන, නොපැටලෙන පරිසරයක් හිත තුළ ගොඩනැගීමක් ගැන බුදුරජාන් වහන්සේ මෙතෙන්දී දේශනා කරනවා. ඉද භික්ඛවේ භික්ඛුනෝ අවිජ්ජා පහීනෝ හෝති උච්චින්න මූලා තාලා වත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා එවං කෝ භික්ඛවේ භික්ඛු උක්කිට්ඨ පලිගෝ හෝති. මහන්නේ මෙන්න මේ විදිහට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළාද, මුලින් උපුටා දැම්මද, හරියට නිකන් මේ මුලින්ම කපලා දාපු තල් ගහක් වගේ තත්ත්වෙට නැවත මේ නොපැන නගින නැත්නම් නැවත නොහට ගන්නා තත්ත්වයට පත් කළාද, අන්නේ තැනැත්තා තමයි රහතන් වහන්සේ. ඊට පස්සේ තවත් විශේෂණ පදයක් එනවා සංකින්න පරිකෝ. දැන් පරිඛාවක් කිව්වහම ඒ දවස්වල තිබිච්ච යම්කිසි ආරක්ෂිත උපක්‍රමයක්, යම්සි රාජධානියක්, යම්සි බලකොටුවක් ආරක්ෂා කරගන්න දියාගලක් කපලා තියෙනවා. ඉතින් ඒ සමහරේ දියාගලේ බොහොම මිනී කන කිඹුල්ලු සත්තු දාලා තිබුණාම එතකොට හොරෙකුට හතුරෙකුට මේ දියාගල තරණය නොකර එන්නත් බෑ ඇතුළට. හරිනම් ඉතින් කවුරු හරි දොරටු පාලියෝන හරහා එන්න ඕනේ, නියමිත මාර්ගයේ මෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දියාගල හරහා එන්න. ඉතින් එතකොට දියාගල තරණය කරන්නේ නැතුව ඇතුළට එන්න බෑ. ඉතින් අපි හිතුව මේ බලකොටුවේ ඉන්නේ සම්පූර්ණ හිරකාරයෝ නම්, එතකොට ඒ හිරකාරයාට එළියට යන්න විදිහක් නැහැ. දැන් එතකොට අපෙත් විශේෂයෙන්ම මානසික පරිසරය ගත්තොත් අපි අපිත් ඒ වගේ අපි හරහා බැඳගත්ත දියාගලක් තියෙනවා, අපි හරහා බැඳගත්ත යම් යම් සීමාවන් තියෙනවා. ඒ සීමා තුල කොටු වෙච්ච පරිසරයක තමයි අපි හිතන්නේ, ඒවා තුල තමයි අපි රැඳෙන්නේ. ඊට වචන වලින් කියනවා නම් අපි සංසාරේ පුරාවට ස්කන්ධ පංචකයකුත් එක්ක සරිසරන්නේ ඔන්න ඔය දියාගලක් සහිත පරිසරයක, නැත්නම් දියාගලකින් ආවරණය වෙච්ච පරිසරයක අපිට එහා පැත්තේ තියෙන දේ ගැන කිසි වැටහීමක් නැහැ. උදාහරණයක් වශයෙන් ගද්දොල බද්ද සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ කියන්නේ හරියට කණුවකට බැඳපු සුනකෙක් වගේ. එයා ඒ කණුව අවට තියෙන පරිසරය ගැන විතරයි දන්නේ. මොකද එයාව බැඳලා තියෙන්නේ බොහොම ශක්තිමත් බැම්මකින් ඒ සුනකයාව බැඳලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා එයාට යන්න විදිහක් නැහැ එහාට. හැමදාම ඉතින් ඒතනම තමයි ලඟින්නේ. ඒ පරිසරය තුරමයි එයා සැතපෙන්නේ, කටයුතු කරන්නේ. ඒ බැඳලා තියෙන අපි තුමු දංගලේ දිගට වඩා එයාට යන්න විදිහක් නැහැ. කොයි තරම් එයා ඇවිද්දත්, කොයි තරම් රවුම් ගැහුවත්, කොයි තරම් පෙරලි පෙරලි හිටියත් ඒ පරිසරය තුලමයි. ඒ වගේ කියලා කියනවා අපි මේ සංසාරගත සත්වයා කොයි තරම් විවිධ භවවල ඉපදුනත්, දිව්‍ය ලෝකවල වෙන්න පුළුවන්, මනුෂ්‍ය ලෝකේ වෙන්න පුළුවන්, අපායේ වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකේ වෙන්න පුළුවන්, මේ කොයි ලෝකයක ඉපදුනත් මේ සංසාර චක්‍රය තුලමයි, මේ ස්කන්ධ පංචකය තුලමයි. මේ ස්කන්ධ පංචකයෙන් බැහැරට යාමක් ගැන, ඒකෙන් ඉවත් වීමක් ගැන, එමත් නැත්නම් ඒ ස්කන්ධ පංචකයට පරිබාහිර අවස්ථාවක් ගැන යාට හිතා ගන්නවත් බෑ. ඉතින් එතකොට එයා තනිකර මේ ස්කන්ධ පංචකය තුල කොටු වෙච්ච තැනත් එක්ක, ඒ ස්කන්ධ පංචකය තුලම එක්තරා අන්දමකින් කියනවා නම් හිර වෙච්ච තැනත් එක්ක. එතකොට ඒ ස්කන්ධ පංචකයෙන් ඉවත් වෙයාමක්, ඒ ස්කන්ධ පංචකයෙන් මිදීමක්, ඒක අතහැරීමක් ගැන තමයි මෙතෙන්දී එහෙනම් අපිට ඉඟි කරන්නේ. මේක ස්කන්ධ පංචකය කියලා කියන්නේ මේ කොටුවක්. මේක නිකන් දියාගලකින් වටවෙච්ච බොහොම සීමිත පරිසරයක්. එහෙනම් උත්සාහ කරන්න වෙනවා මේ දියාගලය විසිරුවලා දාන්න. මේ දියාගලට යම්කිසි දේවල් පස්සාදිය පුරවලා කොහොම හරි මේක නිකන් මට්ටම් කරන්න, දිය ඉවත් කරලා මේක විනාශ කරලා දාන්න. ඒ නිසා අපිට පහසුවෙන් එහා පැත්තට යන්න පුළුවන් පරිසරයක් ගොඩනගා ගන්න ශක්තිමත් විය යුතුයි. එහෙම නැත්නම් උත්සාහ කළ යුතුයි. කතංච භික්ඛවේ භික්ඛු සංකින්න පරිකෝ හෝති, ඉද භික්ඛවේ භික්ඛුනෝ පෝනෝ භවිකෝ සංසජාති සංසාරෝ පහිනෝ හෝති, උච්චින්න මූලෝ තාලා වත්තු කතෝ අනභවගතෝ ආයතින් අනුපාද ධම්මෝ ඒවංකෝ භික්ඛවේ භික්ඛු සංකින්න පරිකෝ හෝති. දොර මෙතෙක් කාලයක් මේ නැවත නැවත ඉපදී ප්‍රති නැවත නැවත මෙරි මෙරි ඒ මේ සංසාර පරිසරයේම ස්කන්ධ පරිසරයේමයි තැනැත්තෙක් සැරිසැරුවේ. ඉන් එහා ස්වභාවයක් ගැන යාට හිතා ගන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කතංච භික්ඛවේ භික්ඛු අම්හූල සිඛෝ, උපුලාහල නැත්තම් ඉවත් කරපු ඉන්ද්‍රකීලයක් සහිත කැනැත්තෙක්. දැන් ඉන්ද්‍රකීලයක් කියලා කියන්නේ දැන් ඒ දවස්වල රාජධානියක රාජධානියේ මැදට වන්න බොහොම ගැඹුරට හාරපු ඉතාම ප්‍රතාපවත්ව තියෙන ශක්තිමත් ස්තම්භයක්. ඒ ස්තම්භය එතකොට යටටම හාරලා ඉඳලා තියෙන්නේ, සිටුවලා තියෙන්නේ. ඉතින් ඒක කොහොමත් හෙලවෙන්නේවත් නැහැ. කොයිතරම් චණ්ඩ මාරුතයක් හැමුවත් ඒ ඉන්ද්‍රකීලය සෙල්ලෙන්නේ නැහැ. ඉතින් ඒක යම්කිසි උපක්‍රමයක් විදිහට ඒක පාවිච්චි කරලා තියෙනවා. සමහරවිට ඒකට අනිකුත් දොර විවෘත වෙන ක්‍රමයක් එතන සලකලා තියෙනවා වෙන්නත් පුළුවන්. කොමක් හෝ දෙයකින් ඒ ඉන්ද්‍රකීලයක් රාජධානියක තිබිලා තියෙනවා. ඒකෙන් යම්කිසි ආරක්ෂාවක් රාජධානියට සැපයීලා තියෙනවා. ඒ ඉන්ද්‍රකීලය නොසෙල්වී තිබීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. නමුත් දැන් මෙතන සඳහන් කරන්නේ අබ්බූලසිකෝ. මේ තනත්තා මේ ඉන්ද්‍රකීලය උගුල්වල දැම්මා. ඒතර ඉන්ද්‍රකීලය වශයෙන් පෙන්වන්නේ තණ්හාව. මේ තණ්හාව හිතේ තියෙන තාක් එයාට හෙල්ලෙන්න බෑ. තණ්හා කියන දේ තමයි කරන්නේ. තණ්හාවට වහල් වෙලා තමයි කටයුතු කරන්නේ. ඉතින් එතකොට ඒ තණ්හාව තියෙන තාක් හරියට නිකන් ඉන්ද්‍රකීලයක් තියෙනවා වගේ. ඒකෙන් ඉතින් ගැලවීමක් ඇත්තෙම නෑ. ඒක ශක්තිමත්, ඉතාම ශක්තිමත්. ඒකටම බැඳිලා, ඒකටම වෙලිලා, ඒකෙත්ම මුසපත් වෙලා ඉන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් එතකොට මේ අබ්බෝලසිකෝ කියලා කිව්වහම ඉන්ද්‍රකීලේ උපුටා හැල, ඉන්ද්‍රකීලේ ඉවත් කරපු ගලවල දාපු මට්ටමේදී, කියන්නේ තණ්හාව ෂය කළ මට්ටම, තණ්හා ඉවත් කළ මට්ටම, තණ්හාව ඉදිරියක් නැතුවම හීන කරපු, ෂීන කරව මට්ටම තමයි මේ රහතන් වහන්සේ තුල පෙන්නුම් කරන්නේ. උන්වහන්සේ තණ්හාව ෂය කරා, තණ්හක්ඛය කියන නිවන් තත්ත්වය සාක්ෂාත් කළා. සම්පූර්ණයෙන්ම නම් සංහාව මුනිනු පුටා දැම. ඉතින් ඒ නිසා උන්වහන්සේට කියනවා අබ්බූලසිකෝ උපුටාහල ඉන්ද්‍රකීලේ සහිත තැනැත්තෙක්. කතංච භික්ඛවේ භික්ඛු නිරග්ගලෝ හෝති. බුන් දොරගුළු ඇත්තේ. ඒ කියන්නේ මේ දොරේ අගුල කරලා දාලා. අර කලින් කිව්වා වගේ එයා හිටපු හිර ගෙදරක ඒ තිබිච්ච දොරගුළු ඔක්කොම දැන් කඩලා දාලා, විනාශ කරලා දාලා. එතනදි සඳහන් වෙන්නේ හරියට ඒක පංචෝරම් භාගයේ සංයෝජන හිවත් කළා කියන ආකාරය. ඉද බික්ක වේ බික්කනෝ පංචෝරම් භාගියානි සංයෝජනානි පහීනානි හොන්ති. දැන් සංසාරෙටම බැඳලා තියෙන, විශේෂයෙන්ම පහත තියෙන, පහල තියෙන භව තත්වයන්ට බැඳලා තියෙන සංයෝජන වලට අපි කියනවා ඕරම් භාගයේ සංයෝජන කියලා. ඒ සංයෝජන කෙනෙක්ගේ හිතේ තියෙන තාක් එයාට අපාගත වීමේ හැකියාව තියෙනවා. මනුස්ස ලෝකේ ඉපදීමේ හැකියාව තියෙනවා. දිව්‍ය ලෝකවල ඉපදීමේ හැකියාව තියෙනවා. പ്രേත ලෝකවල ඉපදීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ කියන්නේ ආ තනිකරම මේ බැඳලා තියෙන්නේ, සීමා කරලා තියෙන්නේ, කොටු කරලා තියෙන්නේ මේ පහත තියෙන පහත් මට්ටමේ භව තත්ත්වයන්ට. කියන්නේ එහාට තත්ත්වයක් යාට ඇති කරගන්න විදිහක් නැහැ. සුද්ධාවාස තත්ත්වයක් හෝ නිවන් තත්ත්වයක් හෝ සාක්ෂාත් කරගන්න යාට හැකියාවක් නැහැ. මොද මේ පහලටම අදින, පහලටම බැඳලා තියෙන මෙන්න මේ සංයෝජන, මෙන්න මේ හැකිලි, මෙන්න මේ බැමි වලින් නිරන්තරයෙන් මෙයා පහලටම අදිනවා, යටටම අදිනවා. හිතන්න අපි වාකරි ගුවන් යානයක් වේවා, අපි හිතමු සරුංගලයක් වේවා, අපි ඒක දියත් කරන්න, ඔසවන්න, ගුවන් ගත කරන්න උත්සාහත් වෙද්දී ඒක මාක්කාරී හේතුවක් නිසා පහළටම අදිනවා නම්, ඒකේ තියෙන බරක් නිසා හරි, ඒකට ගැට ගහලා තියෙන දෙයක්, දම්වැලක්, නූලක් නිසා හරි, ඒක පහළටම අදිනවා නම් ඉතින් ඒ කියන්නේ යාට ගැළවිලා යන්න බෑ. ඒ මට්ටමේමයි යා රැඳෙන්නේ. අන්න ඒ වගේ තමයි එහෙමනම් මේ ඕරම් භාගීය සංයෝජන, මේ ඕරම් භාගීය සංයෝජන පහ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාග පරාමාස ඊළඟට කාමරාග පටිග කියන මෙන්න මේ ඕරම් භාගයේ සංයෝජන පහ කෙනෙක්ගේ හිතේ බලපවත්වන තාක් මේ පහළ මට්ටමේ තියෙන භව තත්වයන් තුළ තමයි යා සැරිසරන්නේ. හැබැයි දැන් මේ රහතන් වහන්සේ ඒකත් කරලා දැම්මා. පංචෝරම් භාගයේ සංයෝජන ටික කරලා දැම්මා. අනාගාමී ආරයන් වහන්සේත් ඒ සංයෝජන කරලායි තියෙන්නේ. ඉතින් උන්වහන්සේට නැවත මේ කාම ලෝකයට පැමිණීමක් නැහැ. කාම ලෝකයෙන් ඉවත් වුණා. උන්වහන්සේ අනාගාමි මට්ටමේ නම් එහෙමනම් සුද්ධවාස මට්ටමකට, සුද්ධවාස බ්‍රහ්ම ලෝකයකට නැවත එකවරයක් උත්පත්ති වශයෙන් පැමිණේවි. මේ කාම ලෝකෙට නම් එන්නේ නැහැ. කාම ලෝකයේ තුල නැවත ඉපදීමක් නැහැ. අනිකුත් බ්‍රහ්ම ලෝකවල, ඒ කියන්නේ සුද්ධවාස බ්‍රහ්ම ලෝකවලට යන්න අවස්ථාවක් ලැබෙනවා. මේ කියන්නේ මේ සීමාව, මේ කොටුවෙන් එයා බිඳුණා, ඉවත් වුණා. ඒතර මේ තිබිච්ච හිර කඳවුරේ සියලුම දොරගුළු එයා විවෘත කරලා තියෙනවා. පංචෝරම් භාගයන් සංයෝජනානි පහීනානි හොන්ති. ඊට පස්සේ තවත් ඊටම වස්න කාරණාවක් වෙතින්දී බුදුරජාණන් වහන්සේ මතු කරනවා. කතංච භික්ඛවේ බිකු අරියෝ පන්න දජෝ පන්න භාරෝ විසංයුත්තෝ හොති. දැන් සාමාන්‍යයෙන් තැනැත්තෙක් තුල පුදුමාකාර ඔළුවේ බරක් තේනවා. මේ බරට එක හේතුවක් තමයි තමන් තුල තියෙන මාන්නකාර ගතිය. තමන් තුල තියෙන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා, මම හරි වැදගත්ෙක්, මම හරි උත්තම පුරුෂයෙක්, මම හරි වැදගත් තැනැත්තෙක් කියලා අපි හැමෝම අපිට ලොකු තත්ත්වයක් ආරෝපණය කරගෙන ඉන්නවා. මේ තුල මේ පංචස්කන්ධේ අපි පුඤ්ජලයේ කාරෝපණය කරගෙන ඉන්නවා. ඒ පුඤ්ජලය හරි ලොකුයි. හරි වැදගත්. එයා උත්කෘෂ්ටයි. එයාලා උතුම්. එමත් නැත්නම් ඒක අනිත් පැත්ත ගන්නත් පුළුවන්. එක්කෝ එයා පහත් විදිහට සලකනවා. එයා ඒත් ඉතින් කෙනෙක් හදාගෙන තමයි ඉන්නේ. අනිත් අයට වඩා පහත් කියලා හිතුවත් එතනදිත් ඉතින් හදාගෙන ඉන්නේ. තව ඊට වඩා වෙනත් කෙනෙක් එක්ක අපි සංසන්දනය කළා එයාට මම සමානයි කියලා හිතාගත්තත් එතනත් කෙනෙක් හදාගෙන තමයි ඉන්නේ. මේ ඉන්න කෙනා තමයි අපි අනිත් අයත් එක්ක සංසන්දනය කරන්නේ. ඒතර අන්නේ බඳු සංසන්දනයක් අපි යම් අවස්ථාවක් කරලා මෙතන ඉන්න කෙනා තව කෙනෙක් එක්ක සැසඳීමක් කරනවා නම් ඒ සැසඳීම තුළ අපි කෙනෙක් හදනවා, මම එක් හදනවා. ඒ තත්ත්වය තුළ මාන්නය තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔය සෙය්‍යමානය කියන තමන් උතුම්, තමන් ශ්‍රේෂ්ඨයි, තමන් අනිත් කෙනාට වඩා ඉහළයි ඒ කියන ඒ මට්ටමේදී හැම තිස්සෙම හරියනනම් කොඩියක් දරන් ඉන්නවා වගේ, බැනර් එකක් ගහගෙන ඉන්නවා වගේ තමන්වම හුවා දක්වන ගතියක්, අනිත් අයට වඩා තමන් කැපී පෙනෙන්න දඟලන ගතියක්, අනිත් අයට වඩා තමන් ශ්‍රේෂ්ඨයි කියලා අනිත් අය ඉදිරියේ කියාපාන ගතියක් තමයි තියෙන්නේ. දැන් මෙතනදි සඳහන් කරන්නේ ඒකේ අනිත් පැත්ත. මේ රහතන් වහන්සේ පන්න දජෝ, ඒ කියන්නේ කොඩිය පාත් කරලා ඉන්නේ. පන්න භාරෝ, බර සැහැල්ලු කළා, නැත්නම් බර ඉවත් කළා, දැන් සැහැල්ලු වෙලා ඉන්නේ. විසංයුත්තෝ, එයා උන්වහන්සේගේ මේ කිසිම ක්ලේශයක බැඳීමක් නැහැ, කෙලෙසුන්ගෙන් මිදලා ඉන්නේ. ඒ කියන්නේ හිත සැහැල්ලුයි, මොකද සංසන්දනයක් නැහැ. කෙනෙක් පුඤ්ජලයක් මමෙක් වශයෙන් තවදුරටත් සැලකීමක් නැති නිසා තමන් කෙනෙක් පුඤ්ජලයක් මමෙක් වැදගතෙක් කියලා එහෙම අරගෙන අනිත්‍යයත් එක්ක සසඳන මාන්නක්කාර ගතිය නැතිකම නිසාම සැහැල්ලු හිතක්, සංසිඳිච්ච හිතක්, කිසි බරක් නැති හිතක්, ඒ වගේම කිසිම ක්ලේශයක් නැති හිතක්, අතිශය පාරිශුද්ධ තත්වයකට පත්වෙච්ච හිතක්. ඉද බික්කමේ බික්කනෝ අස්මි මානෝ පහිනෝ හෝති. විශේෂයෙන්ම මෙන්න මෙතන මානය මුල් කරගත්ත ඒ සංයෝජන ධර්මයේ ඉවත්වීමක්, ඒ උද්දම් භාගයේ සංයෝජන පහේ එන එක ප්‍රධාන සංයෝජනය තමයි මානය කියලා කියන්නේ. උද්දම් භාගයේ සංයෝජන පහක් ධර්මයේ ප්‍රකාශ වෙනවා, දාන වෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියලා. ඒ මාන කියන ඒ සංයෝජනය නිසා තමයි අර විදිහට අපි සංසන්දනයක් කරන්න නිරන්තරයෙන්. ඉතින් ඒ මාන්නේ අපි තුලෙන් ඉවත් වෙලා යන රහත් වෙන්න ඕනේ. රහත් වෙන තාක් අපි තුල හටිය නිකන් කොඩියක් දාගත්තා වගේ තමන්ව හුවා දක්වන්න, පෙන්눔 කරන්න, අනිත් අය ඉදිරියේ කැපී පෙනෙන්න දඟලන ගතියක් කෙනෙක් වශයෙන් ඉන්න බවක් තමන්ගේ හිතේ පහළ වෙන්න පුළුවන්. ඊයේත් අපි නිසන්වනේ පැවැත්වුණු එක් දින ධර්මදේශනා එක් දින භාවනා වැඩසටහනේදී මතු කරපු එක සූත්‍රයක් තමයි ඛේමක සූත්‍රය කියන්නේ. ඉතින්දිත් ඒ ඛේමක ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මතක් කරලා දෙනවා මේ ආර්ය මාර්ගයට පත් වුණා කියලා. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි වුණා කියලාවත් මේ මාන්නේ දුර වෙලා නැහැ. ඒ අස්මිමානෙ තියෙනවා. ඒකේ අවස්ථා තුනක් උන්වහන්සේ දේශනා කරනවා. අස්මීති මානෝ, අස්මීති ඡන්தோ, අස්මීති අනුසයෝ කියලා. ඒ කියන්නේ අර සංසන්දනය කරන ආකාරයේ අස්මීති මානෝ සංසන්දනය කළා, කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා, මමෙක් වෙලා, එයයි අරයයි සංසන්දනය කරනවා, එයයි මෙයයි සංසන්දනය කරනවා, තමනුයි අනුනුයි සංසන්දනය කරනවා, අස්මි මානේ. ඊළඟට අස්මීති ඡන්தோ, විතර කාලයක් තිස්සේ මේ මම 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 කියාගෙන ඉඳලා අපේ හිතවල මේ මට පුදුම ආසාවක් තියෙනවා. ආත්ම ස්නේහයක් අපිට තියෙනවා. මේ ආත්ම ස්නේහය බිඳ දමනවා කියන්නේ පහසු දෙයක් නෙමෙයි. මොකද කාලාන්තරයක් තිස්සේ අපි මේ ආත්ම ස්නේහයක්, මට ආදරේ, මට කැමති, මට ආසයි. ඒ හරියට බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ කියනවා හරියට නිකන් කුමුදු මලක් නටුවෙන් කඩලා දාන්න වගේ මේ ආත්ම ස්නේහය නැති කරලා දාන්න කියලා. මේ ආත්ම ස්නේහය අස්මීති ඡන්தோ. ඒතරේ තමන් මම කියන තැනත්තාට, කෙනාට, පුජ්‍යලයාට මට මගේ හිතේ තියෙන ආසා, මගේ හිතේ තියෙන ඒ මම කෙරෙහි තියෙන බැඳීම. ඉතින් ඒවා ඔක්කොම බොහොම සූක්ෂම මට්ටමේ දේවල්. මේ කතා කරන්නේ රාගය, ద్వේෂය, ඒ වගේ මේ පැහැදිලි බොහොම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් කෙලෙස් නෙමෙයි. මේ වෙලාව බොහොම අටුවම් බහපු ඉතාම සූක්ෂම මට්ටමේ කෙලෙස්. මේ අපේ හිතවල පහළ වෙන සිතුවිලි වල අස්සේ, ගැඹුරේ, කොන් වල මේ කෙලෙස් සැඟවිලා තියෙනවා. ඉතින් මේවා ලේසියෙන් හඳුනා ගන්න බෑ. අපි මේවත් එක්කමයි ජීවත් වෙන්නේ. ඊළඟට අස්මීති අනුසයෝ. කාලයක් තිස්සේ මේ මම කියන හැඟීම අපේ හිතවල පළපදියම් වීම නිසා ඒවා විටින් විට මතුවෙන්න පුළුවන් විදිහට ඒවා නිකන් තැම්පත් වෙලා තියෙන නිදිගත්තු මට්ටමක තියෙන. නැතුව නෙමෙයි. නිදිගත්තු මට්ටමක තියෙනවා. කෙනෙක් හොඳට විපස්සනාවක් වඩනකොට අනිශ්චිත ස්වභාවයක් ඇසුරු කරනකොට කිසිම දෙයක් ලෝකේ උපාදාන නොකර ඉන්නකොට කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හැදීමක් නැහැ. එතන යම්කිසි සහනයක් තියෙනවා. පදංග නිබ්බුතියක් එවේරේට පවතින නිවීමක් තියෙනවා. හැබැයි තාම අනුසය තියෙනවා. අර තත්ත්වය යම් වෙලා පැවතුණු පමණින් කියන්න බෑ මේ අස්මීති අනුසයෝ මේ අස්මි මම කියන හැඟීම සහිත ඒ අනුසය තත්ත්වය හිතින් ඉවත් වෙලා කියලා නිශ්චිතව කියන්න බෑ. එතකොට ඒ ඛේමක සායනා සඳහන් කරනවා මේ තවදුරටත් ඒ යෝගාවචරයා මේ ස්කන්ධ පංචකයේම පිළිබඳව විපස්සනාවක් වඩන්න අවශ්‍යයි. මේ රූපය දැන් මේ ඉදිරිපත් වෙලා තියෙනවා. මෙන්න රූපේ හට ගැනීම, මෙන්න රූපේ ඉවත් වීම, නැත්නම් ක්ෂය වී යාම, වැය වී යාම, නිරුද්ධ වී යාම. මෙන්න වේදනාව, මෙන්න වේදනාවේ මතුවීම, හට ගැනීම, මෙන්න වේදනාවේ නැති වී යාම. මෙන්න සංඥාව, මෙන්න සංඥාවල හට ගැනීම, සංඥාවන්ගේ ඉවත් වී යාම, ක්ෂය වී යාම, නිරුද්ධ වී යාම. මෙන්න විවිධාකාර සංස්කාර, මෙන්න චේතනා, මෙන්න සිතවිලි. දැන් අපි ඒකට අහුන්නේ නැහැ. ඔන්න බැලුවා. ඔන්න මේවත් දැන් ක්ෂය වෙලා යනවා. දුර වෙලා යනවා, දිය වෙලා යනවා. සිතුවිලි දැන් බොද වෙලා ගියා, ක්ෂය වෙලා ගියා, නිරුද්ධ වෙලා ගියා. සංස්කාර ස්කන්ධය ටික ටික ඔන්න ක්ෂය වී යamak. ඒකට ඉඳුරන් පරිහරණය කරද්දී, එහෙන් රූප බලද්දී, කනෙන් සද්ද අහද්දී, නාසයෙන් ගඳ සුවඳ බලද්දී, දිවෙන් රස බලද්දී, කයෙන් ස්පර්ශ ලබද්දී, මනසින් මනසට අරමුණු එද්දී එතන එතන මේ ආයතන සක්‍රිය වෙන ආකාරය. ඒ විඥානේ හට ගන්නා ආකාරය. එතන එතන දකිමින් වාසය කරා නම් ඒකත් එහෙනම් ඒ ආයතන වල හට ගැනීමක් නිරුද්ධ වී යාමක්. ඒ විඥානේ හට ගැනීමක් නිරුද්ධ වී යාමක් යෝගාවචර දකින්න අවස්ථාව ලැබීවි. ඒ වගේ මට්ටමක් එයා කරනවා නම් තවදුරටත් අර ඔය ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකින්න දකින්න අර ඉතාම තනුක මට්ටමකින් තිබිච්ච, ඉතාම සියුම් මට්ටමකින් තිබිච්ච, සූක්ෂම මට්ටමකින් තිබිච්ච ඒ අස්මිමානය, අස්මීති ඡන්දය, තමන් පිළිබඳ ඒ ආත්ම ස්නේහය, එමත් නැත්නම් අනුසේ වශයෙන් තිබිච්ච ඒ අස්මි තත්ත්වය, මේ මම කියන හැඟීම, මේවත් ඔක්කොම ටික ටික ඉවත් වෙලා, ෂේ වෙලා මුලින් උපුටා දබන තත්ත්වයක් දක්වා අරගෙන යන්න පුළුවන්. ඒ කාරණාව ඒ කේමක ස්වාමීන් වහන්සේ කේමක සූත්‍රයේදී විශේෂයෙන්ම දේශනා කරනවා. මේ ඕරම් භාගයේ සංයෝජන පහ ඉවත් වුණත් අර අස්මිමානේ අස්මීති මේ අස්මි කියන ඒ ඡන්දය, කැමැත්ත, ආත්ම ස්නේහය, ඊළඟට ඒ අනුසය තාමත් මේ හිතවල තියෙනවා. ඉතින් ඒක ඉවත් වෙන නම් අර වගේ තව තව විපස්සනා වඩන්න ඕනේ. සියුම් සියුම් මන්දමින් විපස්සනා වඩන්න ඕනේ. එතකොට තමයි ඒ අනුසයත් ඉවත් වෙලා යන්නේ. ඒ ආත්ම ස්නේහයත් ගැලවිලා යන්නේ. ඒ අස්මිමානයත් ගැලවිලා යන්නේ. දැන් මේ රහතන් වහන්සේගේ ඒ සියල්ල ඉවත් වෙලා ඕරම් භාගයේ සංයෝජන පහ පමණක් නෙමෙයි මාන්නය සහිත උද්දම් භාගයේ සංයෝජන පහත් සම්පූර්ණයෙන් ඉවත් කළා. මාන්නය සම්පූර්ණයෙන්ම දුරු කරා. ඒ නිසා උන්වහන්සේ බොහොම නිහතමානී. උන්වහන්සේ පන්න භාරෝ කොඩිය පාත් කරගෙන ඉන්නේ. කොයිලාත් බොහොම දමණය කරපු හිතකින්, නැමුණු සිතකින්, නිදහස් සිතකින්, නිහතමානී සිතකින් වාසය කරන බවක් අපිට හිතාගන්න පුළුවන්. මේ සූත්‍රය අනුව ඊළඟට පන්න දජෝ හොඩිය පාත් කරගෙන පන්න බහරෝ හිතේ කිසි බරක් නැහැ. බර සැහැල්ලු වෙලා. ස්කන්ධ පංචකයේ බර පැත්තකින් තියලා. රූපස්කන්ධය පිළිබඳ බරක් නැහැ. වේදනාස්කන්ධය පිළිබඳ බරක් නැහැ. සංඥාස්කන්ධය පිළිබඳ, සංස්කාරස්කන්ධය පිළිබඳ, විඥානස්කන්ධය පිළිබඳ කිසි බරක් නැහැ. ඉතින් එහෙනම් බර සැහැල්ලු වෙලා. විසංයුක්තෝ හිතේ කිසිම ක්ලේශයක් නැහැ. අතිශය පාරිශුද්ධයකටපත් වෙච්ච හිතක්. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විශේෂ කරුණක් මතක් කරනවා මේ රහතන් වහන්සේගේ විඥානයේ ස්වභාවය. යම් හෝ දෙවි කෙනෙක්, යම් හෝ බ්‍රහ්මෙක් ඇවිල්ලා මේ විඥානය, මේ රහත් සිතේ විඥානය කොහෙද තියෙන්නේ, කොහෙද මුල් බැහැගෙන තියෙන්නේ, කොහෙද පතිත වෙලා තියෙන්නේ, කොහෙද පිහිටලා තියෙන්නේ, මොකක් මතද පිහිටලා තියෙන්නේ කියලා හොයන්න ගියොත් හම් වෙන්නේ නැහැ කියලා කියනවා. එවං විමුත්ත චිත්තංකෝ භික්කවේ භික්කු සයින්දෝ දේවා සබ්‍රහ්මකා සපජාපතිකා අන්වේසං නාදි ගච්ඡanti ඉදං නිසිතං තථාගතස්ස විඥානಂತಿ තං කිස්ස හේතු දිත්තේවහං භික්කවේ ධම්මේ තථාගතං අනනු වෙජ්ජෝති වදාම. දැන් යම් හෝ අවස්ථාවකදී මේ විදිහට දෙවියන් ඉන්ද්‍රයන් මේ ඉන්ද්‍රයන් ඉන්ද්‍ර සහිත දෙවියෝ ප්‍රජාපති සහිත මේ බ්‍රහ්මයෝ ඇවිල්ලා මේ තථාගතයන්ගේ මතත රහතන් වහන්සේගේ විඥානය මොන අරමුණ ඇසුරු කරමින්ද මේ වෙලාවේ තියෙන්නේ, මොකක් උපාදාන කරගෙනද තියෙන්නේ, මොකක් මතද පිහිටලා තියෙන්නේ කියලා හොයන්න ගියොත් එහෙම හොයාගන්න විදිහක් නැහැ. ඒ විඥානය දැන් ඒ සාමාන්‍ය සම්මුති මට්ටම ඉක්මවා ගිහිල්ලා දිත්තේ වහම් භික්කවේ ධම්මේ තථාගතං අනනු වෙජ්ජෝති වදා. දැන් මේ සාමාන්‍ය මට්ටමකින් ඒ රහතන් වහන්සේගේ සිත හඳුන්වන්න බෑ. අපිට සාමාන්‍ය හත්වයකින් හඳුන්වනවා කියන්නේ අපි මේ දන් දේවල් වලින් ඕනේ විස්තර කරන්න, දන් දේවල් වලින් ඕනේ කියලා දෙන්න, දන් දේවලින් ඕනේ sannivedanaya කරන්න. ඉතින් මේ සාමාන්‍ය සම්මුති ලෝකේ අපි බවා ගිහිල්ලා දැන් මේ දන් අපිට වචන වලින් කියන්න විදිහක් නැහැ. මේ වචන හදාගෙන තියෙන්නේ, භාෂා හදාගෙන තියෙන්නේ, ව්‍යවහාරයන් හදාගෙන තියෙන්නේ මේ සාමාන්‍ය කාම ලෝකේ විස්තර කරන්න, සාමාන්‍ය මේ සංකත ලෝකේ විස්තර කරන්න. ඒ සංගත ලෝකය විස්තර කරන්න හදාගත්ත ඒ සම්මුතියින්, ඒ සංඥා, ඒ ප්‍රඥප්තියින් සම්පූර්ණයෙන්ම දැන් මේ රහතන් වහන්සේ අභිභවා ගියා, ඒ කොටුවෙන් ඉවත් වුණා. ඒ தත්ත්වය දැන් උන්වහන්සේ අත්විඳින தත්ත්වය අර සාමාන්‍ය පත්වයකින් නම් මේ විස්තර කරන්න බෑ. වෙනත් වචනකින් කියනවා නම් ඒ විඥානේ අපතිත්‍ය තත්වයකට පත් වෙලා තියෙනවා, අනිදස්සන තත්වයකට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒවා විස්තර වෙනවා තවත් සූත්‍රවලදී. ඒ රහතන් වහන්සේගේ විඥාන තත්වයේ සම්බන්ධයෙන් ඒ විඥාන තත්වයේ කොහෙවත් පිහිටපු විඥාන තත්වයක් නෙමෙයි, සකස් කරන ලද විඥාන තත්වයක් නෙමෙයි. ඒ විඥානයේ තුල නාම රූපයක් පිළිඹු වෙන තත්වයක් නෙමෙයි. සාමාන්‍ය විඥාන තත්වයක් කියන්නේ අපි හිතමු අපි රූපයක් දිහා බලනකොට ඒ රූපය තුල හිත බැහැ ගන්නවා. ඒක තුල අපි අබිරමණය කරනවා, අභිනන්දනයක් කරනවා, සතුටු වෙනවා. ඒකම නැවත නැවත ඉල්ලනවා. ඉතින් එතකොට ඒ රූපය අපේ හිතේ නිරූපණය වෙනවා. අපි තුමු අපි ලස්සන මලක් දැක්කා. ඉතින් දිහා බැලුවා. ඒක ළඟට ගියා, අතගාලත් බැලුවා, ඉඹලත් බැලුවා. දැන් මේක හිතේ හොඳට ධර්මයේ වුණා. දැන් ඉතින් මල නැතත් ඉතින් හිතේ ඇතුලේ මල තියෙනවා. ඉතින් එතකොට මලේ මල එතකොට දැන් හිතේ ඉතුරු වෙලා මල කඩ බවට නිකන්පත් වෙලා හිත ඇතුලේ මල කඩ බැඳිලා අර මල නිසා. ඉතින් එතකොට මෙන්න මේ මල නිසා අපේ හිතේ හටගත්තේ බැඳීම, ආසාව, තණ්හාව මූලික කරගෙන විඥානය ඒක බැහැගෙන තමයි, ඒක ඇසුරු කරගෙන තමයි, ඒක උපාදාන කරගෙන තමයි එහෙනම් වාසය කරන්නේ. ඉතින් මේ විදිහටම වේදනාවක් වෙන්න පුළුවන්, හිතට පැමිණි සංඥාවක් වෙන්න පුළුවන්, හිතට පැමිණි යම්සි සංස්කාරයක්, සිතුවිල්ලක්, චේතනාවක් වෙන්න පුළුවන්. ඉතින් මේවා ඇසුරු කරන විඥාන තත්ත්වයක් තමයි නිරන්තරයෙන්ම අපිට තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ තවත් නොයෙකු සූත්‍රවලදී, උපේ සූත්‍රය වැනි සූත්‍රවලදී දේශනා කරනවා. රූප උපයංවා භික්ඛවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපප්පතිත්තං නන්දූපසේචනං බුද්ධින් විරෝල්හිං වේපුල්ලං ආපජ්ජය. මහන්නේ මෙන්න මේ විඤ්ඤාණය රූපයක් ඇසුරු කරගෙන, රූපයකට බැඳිලා, රූපයක් මත පිහිටාගෙන, රූපයක් ආරම්මණය කරගෙන, අරමුණු කරගෙන තමයි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් වේදනාවක්, එහෙම නැත්නම් සංඥාවක්, එහෙම නැත්නම් සංස්කාරයක්. දොර ඒ ඇසුරු කරන తত্ত্বය අපි කියනවා අபிසංකත විඥානයක් කියලා. ඒක බොහොම සකස් කරපු විඥානයක්. රූපේ බලද්දී මුලදී තිබිච්ච සරල දැක්මක් නෙමෙයි තියෙන්නේ. පස්සේ උවමනාවෙන් බැල්මක්, බරපතල විදිහට බැල්මක්. ඒ තුළ තව තව මුල් බැස ගැනීමක්. ඉතින් එතකොට අන්න විඥානේ ඒකේ බැහැගත්තා, ඒක තුළ හොඳට පිහිටාගත්තා, පදිංචි වුණා. අන්නේ විඥාන తত্ত্বය රූපය ඇසුරු කරන. එහෙම නැත්නම් වේදනා ඇසුරු කරනවා. එහෙම නැත්නම් සංඥා ඇසුරු කරනවා. එහෙම නැත්නම් සංස්කාර ඇසුරු කරනවා. පිහිටි විඥානය, පතිට්ඨිත විඥානය. දැන් මේ කතා කරන්නේ රහතන් වහන්සේගේ විඥාන தත්ත්වය. උන්වහන්සේගේ ඔය தત્ත්වය නැහැලු. නාසික තියෙන නිදහස් විඥාන தત્ත්වය. කෙහෙවත් නොපිහිටි විඥාන தત્ත්වය. ඒ වගේම කිසිවක් නිරූපණය නොකරන විඥාන தત્ත්වය. ඒ නාම රූපයක නොබැඳුණු විඥාන தત્ත්වය. නොපැටළුණු විඥාන தત્ත්වය තමයි රහතන් වහන්සේගේ තියෙන්නේ. තේ නිසා ඉබන්දු කොහෙවත් නොපිහිටි විඥානය සහිත විඥානය කියන එකත් වැරදි ඉතින්. ඒ චිත්ත මට්ටම සහිත රහතන් වහන්සේ මෙන්න මේ අහවල් අරමුණ ඇසුර කරා කියලා හොයාගන්න විදිහක් නැහැ. දැන් අපි පොළව කැවිදිනකොට, වැලි පොළව කැවිදිනකොට, මූදු වෙරළ ඇවිදිනකොට අපි අඩිසලකුණු ඒ අපි ඇවිදිච්ච පාරේ පේන්න තියෙනවා. අඩිසලකුණු හිටිනවා. ඉතින් එතකොට තවත් කෙනෙකුට හොයාගන්න පුළුවන්. අමියා මෙතන තමයි ඉඳලා තියෙන්නේ. මේ පිටතර තමයි ගිහිල්ලා තියෙන්නේ. මෙන්න අඩිසලකුණු තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. නමුත් දැන් මේ මට්ටමේදී එහෙම එකක් නැහැ. උන්වහන්සේ ගිය පාර හොයාගන්න බෑ. හිත මේ අහවල් අරමුණු ඇසුරු කරා කියලා කියන්න බෑ. දැන් ඊළඟට බුදුරජාන් වහන්සේ දැන් මේ ඔක්කොම කියලා දීලා ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා දැන් මෙහෙම தত্ত্বයක් තියෙද්දී කවුරු හරි කියනවනම් වේනයිකෝ සමනෝ ගෞතමෝ සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤවේති इति කවුරු හරි කියනවනම් මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉන්න වූ සත්වෙන්ගේ සත්‍ය වශයෙන් තියෙන ඉන්න ජීවත් වෙන සත්වෙන්ගේ විනාශයක් සිඳීමක් වෙනසීමක් හට නොගැනීමක් පනවනවා කියලා කවුරු හරි කියනවා නම් ඉතින් ඒ කියන්නේ මේ තථාගතයන් වහන්සේට දොස් කීමක්. ඉතින් එහෙම එකක් බුදුහාමුදුරු කියන්නේ නැහැ. මේ ඉන්නා සත්වයේ විනාශ වීමක් උච්ඡේදයක් ඉන්නා සත්වයේගේ අහෝසි වීමක් එහෙම එකක් දේශනා කරන්නේ නැහැ. ඉන්නා සත්වයේ වෙනුවට මේ අවිද්‍යාව නිසා තණ්හාව නිසා එතන එතන මෝඩකමට හදාගන්න සත්වෙක් හදාගන්න මමෙක් හදාගන්න පුජ්‍යල භාවයක් තමයි තියෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ ඒ නිසාම දේශනා කරනවා පුබ්බේචව අහං භික්කවේ ඒතරහි දුක්ඛංචේව පඤ්ඤපේමි දුක්ඛස්සච නිරෝධං පඤ්ඤපේමි. එතකොට උන්වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? පෙරත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මම මහණෙනි පෙරත් දේශනා කළේ මේ දුකක් හට ගැනීමක් තියෙන්නේ. දුකෙහිම හට ගැනීමක් තියෙන්නේ, දුකෙහිම නිරුද්ධ වියාමක් තියෙන්නේ. ඒ මිසක් සත්වයේගේ හට ගැනීමක්, සත්වයේගේ පැවැත්මක්, සත්වයේගේ නිරුද්ධ යාමක්, නිරුද්ධ වියාමක් මෙතන වෙන්නේ නැහැ. දුකක හට ගැනීමක් තියෙනවා, දුකක පැවතීමක් තියෙනවා, දුකක නිරුද්ධ වියාමක් තියෙනවා. ඉතින් ඔය කාරණාව අල්ලගෙන කවුරු හරි තථාගතයන් වහන්සේට බුදුරජාන් වහන්සේට ආක්‍රෝෂ කරනවා නම්, පරිභව කරනවා නම්, බැනවදිනවා නම් උන්වහන්සේ ඊළඟට කියනවා මේ ඒ ගැන මගේ හිතේ කිසිම ආඝාතයක් ඇත්තෙත් නැහැ, වෛරයක් ඇත්තෙත් නැහැ, ද්වේෂයක් හටගන්නෙත් නැහැ. ඒ වගේමයි කවුරු හරි තථාගතයන් වහන්සේට ගරු කරනවා නම්, ඒ කියන්නේ මෙන්න මේ තරම් ගැඹුරු ධර්මයක් දේශනා කරලා තිනවා, මෙන්න මෙහෙම සූක්ෂම කාරණා දේශනා කරලා තිනවා කියලා යම්සි කෙනෙක් නුවණැත්තෙක් ප්‍රඥාවන්තයෙක් ඒව අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේට ප්‍රශංසා කරනවා නම්, ඒ ප්‍රශංසා මුල් කරගෙනත් බුදුරජාන් වහන්සේට විශේෂ සොම්නසක් විශේෂ මේ හිතේ උඩට යාමක් උත්ප්‍රාසයක් එහෙමයිකුත් නැහැ කියලා. දැන් අපිත් නම් කවුරු හරි ආවිල්ලා ඉතින් ප්‍රශංසා කරාම හිත ටිකක් උඩ යනවනේ. අපි ඉතින් උඩ යනවනේ, අඩියක් විතර උඩින් යන්න ගන්නවා ඊට පස්සේ. එහෙම එකක් තථාගතයන් වහන්සේට බුදුරජාන් වහන්සේට වෙන්නේ නැහැ කියලා. බුදුරජාන් වහන්සේ කියන කොයිතරම් පිරිස් ඇවිල්ලා ප්‍රශංසා කළත් උන්වහන්සේ බොහොම මධ්‍යස්තව නිහතමානීව වැඩවාසය කරන ආකාරය දේශනා කරනවා. ඊළඟට භික්ෂුන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ අවවාද කරනවා, මහණෙනි ඔබලාටත් කවුරු හරි ඇවිල්ලා මේ අර වගේම පැනවැදුනොත්, ඒ වගේම මොනවා හරි පරුෂ වචන කිව්වොත්, සැර පරුස් වචන කිව්වොත්, එතෙන්දී හිතේ ඇති කරගන්න එපා කිසිම අකමැත්තක් අහිතක් හිතේ ඇති කරගන්න එපා. ඒ වගේමයි අනිත් අය ඇවිල්ලා ගරු සම්මාන පවත්වන්න ගත්තොත්, ප්‍රශස්ති ගයන්න ගත්තොත්, ප්‍රශංසා කරන්න ගත්තොත්, එතෙන්දිත් හිත උඩ දාගන්න එපා. හිත උදුම්මවා ගන්න එපා. මාන්නක්කාර ගතියක් ආඩම්බරකමක් ඇති කරගන්න එපා. මොකද කලින්ම දැක්කා මෙතන තියෙන ස්කන්ධ පහක් විතරයි. තමන්ම ඒක තේරුම් ගන්න තියෙන. මේ වෙනකොටත් ඒක වටහාගෙන අවසන්. මේ රහතන් වහන්සේට නැත්නම් අනිකුත් ස්වාමීන් වහන්සේලාට තවදුරටත් බුදුරජාණන් වහන්සේ කාත්කින් කියලා නම් අවවාද කරන්නේ මේ ප්‍රශංසා කරා කියලා උඩ යන්නත් එපා, නිඳා කළා කියලා වැටෙන්නත් එපා. මොකද මෙතන මේ ප්‍රශංසා ලබන කෙනෙක් නැහැ. නින්දා ලබන කෙනෙක් නැහැ. මෙතන තියෙන්නේ ස්කන්ධ පහක් පමණයි. ඒ ස්කන්ධ පහ අවිද්‍යා බරිත වුණාම තණ්හාවෙන් තෙත් වුණාම හදාගත්ත මමෙක් තමයි ඉන්නේ. ඒ මිසක් සත්‍ය වශයෙන් ලැබෙන මමෙක්, සත්‍ය වශයෙන් ලැබෙන සත්වෙක්, කෙනෙක්, පුජ්‍යලයක් මෙතන නැහැ. එහෙනම් අරතරම් කොයිතරම් ප්‍රශංසා කළත්, නින්දා කළත්, එවනම් වදින්න කෙනෙක් නැහැ. වදින්න පුජ්‍යලයක් නැහැ. මමෙක් නැහැ. ඔය කාරණේ කලින්ම අවබෝධ කරගත්තා. ඒ නිසා දැන් ඉතින් කොච්චර ප්‍රශංසා ලැබුවත්, නින්දා ලැබුවත් සැලීමක් නැහැ නේද? ඒ නොසැලී ඉන්න අවශ්‍යයි නේද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මතු කරනවා. තවදුරටත් ඉතින් භික්ෂුන් වහන්සේලා මේ අනාත්ම ලක්ෂණය කෙරෙහි තව තවත් උනන්දු කිරීමක් දැන් පේන්න තියෙනවා ඊළඟට. යන් නතුම් හාකං තම් පජහත. මහණේ යමක් ඔබලා නොමේද එය අතහැරලා දාන්න. මොකද්ද ඔබලාගේ නොවන්නේ? මේ රූප ඔබලා නෙමෙයි. මේ වේදනාව ඔබලාගේ නෙමෙයි. මේ සංඥා ඔබලාගේ නෙමෙයි. මේ සංස්කාර ඔබලාගේ නෙමෙයි. මේ විඥාන ඔබලාගේ නෙමෙයි. ඉතින් ඒ බඳු තමන්ට අයිති නොවන, තමන්ගේ නොවන, තමන් නොවන මේ ස්කන්ධයන් අතහැරලා දැම්මනම් දවසේ බුදුරජාණන් වහන්සේ කියනවා තේවෝ පහීනා දීඝරත්තං හිතාය සුඛාය භවිස්සanti. දීර්ඝ කාලයක් තිස්සේ බොහොම සුවදායි තත්වයක් තමන්ට අත්විඳ ගන්න පුළුවන්. මොකද මේ තමන්ගේ නොවන දේවල් අත්හැරලා දාලා අපි මේ අපිට අයිති නැති දේවල් අයිති කරගෙන ඉන්නවා. ඊට පස්සේ තින් ඒවා දඟලනවා, ඒවා අපෙන් ඉවත් වෙන්න හදනවා, ඒවා විනාශ වෙන්න හදනවා, ඒවා අනිත් අය පැහැර ගන්න හදනවා. පුදුමාකාර වෙහෙසක් තියෙනවා. හැබැයි දැන් බුදුරජාන් වහන්සේ මෙතන මතු කරන්නේ මේ මගේ නොවන දේවල්, තමන්ගේ නොවන දේවල් අත්හැරලා දාන්න. මේ අනුන්ගේ දේවල් ඇයි අයිති කරගන්න හදන්නේ? තේිනවද? හරි ලස්සන උපමාවකුත් දෙනවා. මහණනි මේ ජේතවනාරාමේ තියෙන තනකොළ අතු රිකිලි මේ තියෙන දර කවුරු හරි ඇවිල්ලා අරගෙන යනවනම්, එහෙම නැත්නම් ඒවට ගිනි තියනවනම්, කැමති දෙයක් ඒවා සම්බන්ධයෙන් කරනවා නම් මේ ඔබලාට එනවද මොකක් හරි සිතුවිල්ලක් මේ ඒ අය ඇවිල්ලා මාව අරන් යනවා, මට ගිනි තිබ්බා, මට මේ විවිධ අඩත්තේත්තම් කළා කියලා හැඟීමක් ඔබලාට පහළ වෙනවද? එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා නෑ, එහෙම දෙයක් පහළ වෙන්නේ නෑ. මේ ඉතින් මේ වේදනාරාමේ තියෙන තනකොළ වලට ගිනි තියලා තියෙන්නේ. තනකොළ වල තමයි කපලා තියෙන්නේ. තනකොළ තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. මට හැඟීමක් පහළ වෙන්නේ නැහැ මේ මාව අරන් යනවා කියලා. මට ගිනි තිබ්බා කියලා. මට හිරිහැර කරා කියලා හැඟීමක් මට ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි කියනවා මේ රූපස්කන්ධය හරිය නිකන් අර ජේතවනාරාමේ තියෙන තනකොළ වගේ. වේදනාස්කන්ධය ජේතවනාරාමේ තියෙන තනකොළ වගේ. සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය ඒ වගේමයි. මේ එකක්වත් ඔබලාගේ නෙමෙයි. මේ අතහරින්න. ඉතාම ගම්මීර අන්දමකින් බුදුරජාන් වහන්සේ කොයිතරම්නම් භික්ෂුන් වහන්සේට හේතු ගන්නවද මේ අනාත්ම ලක්ෂණය? විවිධාකාර උපමා උපමේය ප්‍රකාශ කරමින්, ඒ වගේම තර්කානුකූලව ගැඹුරින් මේක වටහා දෙන්න උත්සාහත් වෙමින්, ඒ වගේම භික්ෂුන් වහන්සේලාත් හුදෙක් මේවා වචනෙට සීමා කරන්නේ නැතුව ඒ බුදුරජාන් වහන්සේ අහන ප්‍රශ්න වලට තමන්ගේ අත්දැකීමෙන්ම සපයලා පිළිතුරු දෙන බවකුත් පේන්න තියෙනවා. මේ සූත්‍රයේ විශේෂයෙන් සඳහන් නොවුණත් ඇතම් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පෙරලා ප්‍රශ්න කරනවා. මහන්නේ මේ මට මං අහන ප්‍රශ්නවලට ඔබලා අනුගත වෙන්නේ ඒ නිවැරදි අන්දමින් උත්තර දෙන්නේ මේ මට තියෙන ගරු කිරීමක් නිසාද? මම මේ ශාස්ත්‍රඥ වහන්සේ නිසාද? මට මේ ශාස්ත්‍රීය ගෞරවයෙන්ද මේ මෙහෙම උත්තර දෙන්නේ කියලා අහනවා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා නැත ස්වාමී, මේ අනිකුත් වික්ෂුන් වහන්සේලා කියනවා නැත ස්වාමීනි. නෑ නෑ එහෙම නෙමෙයි කියලාත් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවතත් අහනවා, ඒ කියන්නේ ඔබලාම දැකලා සාමඤ්ඤාතං ඔබලාම දැකලා සාමං විදිතං තමන්ව හොඳට අවබෝධ කරගෙනද මේ උත්තර දෙන්නේ? තමා වශයෙන්ම දැකලා තමන්ම ප්‍රායෝගික භාවනා වඩලා තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන එතකොට මේ අහන ප්‍රශ්නයට තමා තුලින්ම දැකපු පිළිතුරද මේ දෙන්නේ කියලා අහුවම එහෙමයි කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ මේවා නිකන් ආවට ගියාට වචනෙට සීමා වෙලා පොත පාඩම් කරගෙන ප්‍රශ්න අහුවම එහෙමයි එහෙම නෙමෙයි කියලා දෙන පිළිතුරු නෙමෙයි. නැ කෙනෙකුට එහෙමත් කරන්න පුළුවන්. ඔක්කොම ත්‍රිපිටකය කටපාඩම් කරගත්තාම ඊට පස්සේ ඉතින් අහන අහන ප්‍රශ්නෙට නිවැරදිව උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මේ කරලා තියෙන්නේ. උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ කරගෙනම දෙන පිළිතුරක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ඊටාම ගැඹුරු දහමක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ කියනවා මහන්නේ මේ විදිහට මේ ධර්මය සාක්ෂාත වූ ධර්මය හොඳට මම විවෘත කළා, ප්‍රකාශ කළා, දේශනා කළා. ඒකේ තිබිච්ච මේ දිරාගිය කොටස් අයින් කළා, හොඳට නැවත ප්‍රකෘති තත්ත්වයට ගත්තා. ඒ තත්ත්වයේදී යම් හෝ තැනැත්තෙක් යම් හෝ මට්ටමකින් රහත් තත්ත්වයකට පත් වුණා නම් අරහන්තෝ කීනාසෝ, ඒ තමන්ගේ ඒ බ්‍රහ්මචර්ය වාසය එයා නිම කරා නම්, කළ යුතු දේ කරලා අවසන් වුණා නම්, බර පැත්තකින් තිබ්බා නම්, අනුක්‍රමයෙන් තමන්ගේ අර්ථය මුදුන්පත් කරගත්තා නම්, සියලුම භව සංයෝජනයන් හීන කළ දැම්මා නම්, සර්ව ප්‍රකාරයෙන් දැනගත යුතු සියල්ල දැනගත්තා නම්, නිදහස් වුණා නම්, විමුක්ත වුණා නම්, වට්ටන්තේ සන්නත්ති නත්ති පඤ්ඤපනා, අන්න යාට මේ සංසාර වටේ තවදුරටත් කරකැවෙන්නේ නැහැ. ඊළඟට දෙවනි තැනැත්තෙක් මේ විදිහට මේ ඉතාම ප්‍රණීතව, ඉතාම ගම්භීරව, මුල මැද අග යහපත් දේශනා කරපු මේ ධර්ම විනය හොඳට හදාරලා, ඒ තුළ හැසිරලා, ඒ තුළ ප්‍රායෝගිකව යෙදිලා, එයා අර කියන ඕරම් භාගයේ සංයෝජන පහ ඉවත් කළා නම්, එයා ඉතින් නැවතත් මේ කාම ලෝකෙට එන්නේ නැහැ. එයා උපපාතිකව මේ සුද්ධාවාස මට්ටම් වලදී පහළ වෙලා එතනම පිරිනිවන් පානවා. නැවතත් මේ කාම ලෝකෙට නැවත පැමිණෙන්නේ නැහැ. අනාගාමී තත්ත්වයට පත් වෙලා ඊළඟට දේශනා කරනවා සකදාගාමි මට්ටම ගැන. අර විදිහටම මේ දේශනා කරපු දහම යම්සි කෙනෙක් හදාරලා, ප්‍රගුණ කළා, වඩලා, එයාගේ සංයෝජන තුනක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සම්පූර්ණයෙන් මුලපුටා දමලා, කාමරාග පටික කියන සංයෝජන තුන සෑහෙන දුරට අඩු කළා, ෂේ කළා. හැබැයි සම්පූර්ණයෙන් මුලපුටා දමලා නැහැ. එහෙනම් ඒතරත් අරගෙන සකදාගාමි කියලා. එක වාරයක් සමහර විට මේ කාම ලෝකෙට එන්න අවස්ථාව තියෙනවා. සමහරට ඇති මේකෙද්දිම තවදුරටත් මේක වඩලා අනාගාමි වෙන්නත් තියෙනවා, රහත් වෙන්නත් අවස්ථාව තියෙනවා. නමුත් එයා බැරි වෙලාවත් ඒ තත්ත්වයටපත් නොවි මෙහෙන් ඉවත් වුණොත්, මරණයටපත් වුණොත් එන්න පුළුවන් එකම එක අවස්ථාව පමණයි. සකදාගාමි තත්ත්වයකටපත් වෙලා ඉන්නවා. ඊළඟට සෝතාපන්න මට්ටම, ඒ සක්කාදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන තුන පමණක් ඉවත් කරා නම්, තීනි සංයෝජනනි පහිනානි සබ්බේතේ සෝතාපන්න අවිනිපාත ධම්මා නියතා සම්බෝධි පරායන, ඒ අය අනිවාර්යෙන්ම මේ නිවන දක්වාම ගමන් කරනවා, අරහත්ත්වයට දක්වාම ගමන් කරනවා. ආයි සම්පූර්ණයෙන්ම අපාගත වීමක්, එවන් නැත්තම් මේකෙන් බිමට නැවත නැවත මීටට පරිහානියක් ලක්වීමක් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ අයගේ නිමෝක්ෂය, ඒ අයගේ නිවන ඒකාන්තයි. වැඩිම වශයෙන් බව හතකින් ඒක සීමා වෙලා තියෙනවා. ඊළඟට තවත් විස්තර කරනවා, ඒ දහම තුල ඉන්ද්‍රිය ධර්මයන් හඳුනා ගන්න මට්ටමට කෙනෙක් වඩලා තියෙනවා නම්, ඉන්ද්‍රිය ධර්ම පහක් භාගතුන් වහන්සේ දේශනා කරනවා, සද්ධා, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා. ඉතින් අපි මුල් කාලේ භවනා වඩනකොට ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම ගැන එච්චර වැටහීමක් අපිට නැහැ. තමන්ගේ හිතේ සතිය තියෙනවද? මොකද්ද මේ සතිය කියන්නේ? අනිත් අය විතරක් සතිය කියනවා. මොකද්ද මේ සතිය කියන්නේ? මගේ හිතේ කොහොමද මම සතිය හඳුනගන්නේ? මේ වෙලාවේ සතිය තියෙනවා කියලා කොහොමද තේරුම් ගන්නේ කියලා. ඒකට කෙනෙකුට මුලින් කියන්න හරි අමාරුයි. තමන් තුළ සතිමත් බව නැමැති ගුණයක්, හැකියාවක්, කුසලතාවයක් වෙන් කළ අඳුනගන්න අමාරුයි හිත තුළින්. මේ කාලයක් සතිමත් බව දිනු කරනකොට, ගුණධර්ම වඩනකොට, භවනාවක් වඩනකොට මේ හැකියාව එයාට පහළ වෙනවා. එයාට තේරෙනවා දැන් නම් හොඳට එළඹ සිටි සිහියෙන් වාසය කරනවා. අද දවසම හොඳට සිහිය තිබුණා. මේ වැඩ කරද්දී හොඳට හිතේ සිහිය තිබුණා. හැබැයි අහවල් වැඩේ කරද්දී එච්චරම සිහියක් නැහැ කියලා. අර තමන්ට මේ සිහියේ තියෙන ಗುಣ, සිහියේ තියෙන ඒ හැකියාව, ඒක ಗುಣ ධර්මයක් වශයෙන්, ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් ඒක බලපවත්වන ආකාරය තමාගේ හිත තුළම හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව හොඳට ඉස්සරහට ඇවිල්ලා තියෙනකොට ඒ ශ්‍රද්ධාවේ තියෙන తත්වය, ශ්‍රද්ධාවෙන් හිතට කරන බලපෑම කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. එදාට හොඳට ඉතින් බුද්ධ වන්දනාවක් කරන්න, මල් පහනක් පූජා කරන්න, ඊළඟට හිතේ හරිම ප්‍රබෝධමත් ගතියක්, හරි සැහැල්ලු ගතියක්, හිත සතුටු කරන ගතියක්, ඒ ඔක්කොම තියෙනවා. මොකද ශ්‍රද්ධාව හොඳට බලපවත් වෙනවා. ශ්‍රද්ධාව තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එහෙමත් නැත්නම් අපිටම වීරය. ඉතියාට හොඳට භවනා කරන්න හිතෙනවා. තව තව ටිකක් අද තමන්ගේ ආත්ම විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන්න හිතෙනවා. හිත වැටුනම ටක් ගාලා නැගිට ගන්න පුළුවන්. ඒතරම් පුදුමාකාර උත්සාහවන්ත ගතියක් හිතේ බලපවත් වෙනකොට ඒ වීරිය ඉන්ද්‍රිය ධර්මය හිත තුළ ක්‍රියාත්මක වෙන ආකාරය කෙනෙකුට හඳුන ගන්න පුළුවන්. ඊළාට හිත හොඳට එකඟ වෙලා තියෙනවා. හිතේ විසිරීම් ගතිය හරි අඩුයි. ඕනම තැනකට හිත ෂණිකව යොහුසුලුව යොමු කරන්න පුළුවන්. හිත ඒකාග්‍රයි. අන්නේ සමාධි ලක්ෂණේ හිතේ වැඩ කරනකොට, එයා රජ කරනකොට කෙනෙකුට හඳුන ගන්න පුළුවන්. නැත්තම් ප්‍රඥාව, විනිවිද යන ප්‍රඥාව. කලින් නම් නිකාං ඔහේ මතු පිට රැඳුණා, මතු පිට තියෙන හැඩයට රැවටුණා, පාටට රැවටුණා. ඉතින් ඒ වගේ අර බොහොම මතු පිට රැඳිච්ච, රැවටිච්ච ගැඹුරක් නැති හිතක්. හැබැයි නුවණක් දිනු කරන්න, නුවණක් දිනු කරන්න, විපස්සනාවක් වඩන්න වඩන්න, ඒ හිත ඊට වඩා ගැඹුරක් දකිනවා. දෙයක් දිහා තීක්ෂණව බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක භවනාදී පමණක් නෙමෙයි, දිනදා ජීවිතයේ පවා අනිත්‍යයට වඩා තියුණු නුවණක් එයා තුළ අවදි වෙන ආකාරය, ඒ නුවණ වැඩ කරන ආකාරය එයා දකිනවා. නුවණ ප්‍රඥාව ඉස්සර වෙච්ච තැන එයාට හඳුන ගන්න පුළුවන්. ඒක හොඳට වැඩ කරන අවස්ථාව, සක්‍රීයව ක්‍රියාත්මක වෙන ආකාරය හඳුන ගන්න පුළුවන්. ඒත් මේ විදිහට කෙනෙක්ගේ හිතේ මේ ඉන්ද්‍රිය ධර්මයන් වෙන්වෙන් වශයෙන් හඳුන ගන්න පුළුවන් මට්ටමකට වඩාගෙන තියෙනවා නම් එයාට කියන්න පුළුවන් සද්ධානුසාරී ධම්මානුසාරී ওই අවස්ථා දෙකෙන් එක මට්ටමක ඉන්නවා කියලා. ඒ තැනත්තා විශේෂයෙන්ම ශ්‍රද්ධාවට තැන දීලා ශ්‍රද්ධාව පාදක කරගෙන තවදුරටත් මේවා දිනු කරනවා නම් එයාට අපි කියන සද්ධානුසාරී කියලා. ඒ තැනත්තා තවදුරටත් හොඳට ඉස්සරහට යන්නේ ප්‍රඥාව පාදක කරගෙන. ප්‍රඥාව නම් එයාගේ හොඳට නිකන් ඉස්සරහට ඇදගෙන යන කුළු ගන්වන ධර්මතාව. ප්‍රඥාවෙම හොයාගෙන යන මේක හොයන්න ඕනේ. මේ කොහොමද වෙන්නේ? මේ මගේ හිතෙත් මම අත්දකින්න ඕනේ. මේ කොහොමද වෙන්නේ? මේ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තව තව යා හොය හොය තව තව ඉදිරි ගුණධර්ම දියුණු කරගන්න මේ වීමංසා නුවණක් පාදක කරගෙන, ප්‍රඥාවක් පාදක කරගෙන කෙනෙක් කටයුතු කරනවා නම් අන්න ප්‍රඥා චරිතයක්. මේ ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයේ තමයි ඉස්සරහින් තියාගෙන යන්නේ. එයාට කියනවා ධම්මානුසාරී කියලා. ඉතින් එතකොට මේ දෙන්නත් බුදුරජාන් වහන්සේ කියනවා ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ සබ්බේ තේ සම්බෝධි පරායන. ඒ අයත් ඉස්සරහටම යනවා. නුවන් තව තව දියුණු කරගන්නවා. ඒ අයත් ඊළඟ භවය කිසිසේත්ම අපාගත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි තාම සෝතාපන්න මට්ටමට තත් වෙලා නැති හින්දා යම්කිසි අවිනිශ්චිත භවයක් තියෙන්න පුළුවන්. හැබැයි ඊළඟ භවය නම් නිශ්චිතයි, කිසිසේත්ම අපාගත වෙන්නේ නැහැ කියලා. ඊළඟට පෙන්නනවා බුදුරජාන් වහන්සේ එපමණ තත්ත්වයක් ඇති කරගත්ත නැති, ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම ගැන තාම වැටහීමක් නැති, හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇදහිලිමත් ඇදහිලිමත් භාවයක් තියෙන, ශ්‍රද්ධාවක් තියෙන, ප්‍රේමයක් තියෙන, උන්වහන්සේ කෙරෙහි යම්සි හදවතින් පැන නැගිච්ච ගෞරවයක් තියෙන එබඳු පිරිසින්න පුළුවන්. ඉතින් ඒ අය ඒ තත්ත්වය රැකගෙන මිය ගියොත් අනිවාර්යෙන්ම සුගති පරායන වෙනවා කියලා කියනවා. සබ්බේතේ සග්ග පරායනාති. ඒ අය අනිවාර්යෙන්ම අපාගත වෙන්නේ නැහැ. ඒ අයත් දිව්‍ය ලෝකයට හරි පැමිණෙනවා කියලා කියනවා. හැබැයි ඉතින් ඒ தත්ත්වය රැකගෙන මැරෙන්න ඕන. මොකද අර ඉන්ද්‍රිය ධර්මයන් දිනු කරගත්ත මට්ටමක් ඇත්තෙත් නැහැ. සෝතාපන්න වෙච්ච මට්ටමකුත් නැහැ. මේ தත්ත්වය බොහොම යම් පමණක අනිශ්චිත භාවයක්, අවිනිශ්චිත භාවයක් තියෙනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය, ඒ ශ්‍රද්ධාව, ඒ ප්‍රේමය, ඒ කෙරෙහි නැමී සිටින ගතිය රැකගනිමින් සෑහෙන කාලයක් තිස්සේ පවත්වමින් ගිහිල්ලා මරණ මොහොතෙත් ඒක රැකෙලා තිබුණා නම්, වෙනත් ලබ්ධියක් නොගෙන ඒ විදිහට කටයුතු කළා නම්, එහෙනම් ඉතින් එයත් සුගති පරායන වෙන බවත් භාගතුන් වහන්සේ අවසාන වශයෙන් දේශනා කළා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ දහම හොඳට පුළු ගන්නවලා තමන් වහන්සේ කෙරෙහි තියෙන බුද්ධ ගෞරවය ගැනත් යම් ප්‍රකාශයක් කරලා ඒ දෘෂ්ටි ප්‍රහාණය වෙන විදිහට තාම ගැඹිර දහමක් දේශනා කරපු මේ අලගත් දූපම සූත්‍රය මේ විදිහට අවසන් වෙනවා. ඉතින් මේ දහම අහලා ඒ භික්ෂුන් වහන්සේලා අතිශයින් සතුටු වුණා කියලා මේ සූත්‍ර දේශනාව අවසන්ලා තියෙනවා. එහෙනම් පින්වත්නි අපිත් මේ සූත්‍ර දේශනාවෙන් ඉගෙන ගත හැකි කාරණා අපේ ජීවිතවලට එකතු කරගමු. ඒ වගේම අපේ භාවනාවටත් ඒ කාරණා තවදුරටත් එකතු කරගමු. අපේ භාවනාවත් මුදුන්පත් කරගන්න, සාක්ෂාත් කරගන්න, නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ මඟ පෙන්වීම මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, මේ පිටුන්ට අද ධර්ම දේශනාව මූලික කරගෙන හෝ එහෙමත් නැත්නම් තමන්ගේ කමඨහන් මූලික කරගෙන හෝ ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. ඔව් ඇහෙනවා.
සුද්ධි ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ධර්මදේශනා කරද්දී මට ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලුවක් ඒ වෙලায় අහගන්න බැරි වුණා. විශේෂයෙන් අද දවසේ දේශනාවේදී ඒ ගැටලුවට සම්බන්ධ කරුණු කාරණා පොඩ්ඩක් පැහැදිලි වුණා. ඒ නිසා මම මේ කියන වැටහීම මොන හරි වැරද්දක් තියෙනවද ඒකත් නිවැරදි කරගෙන මේක ගැන පොඩ්ඩක් මට කරුණු පාදලා දෙන්න කියලා. මේ කරුණ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මේ අර මදුපිණ්ඩක සූත්‍රයේම තියෙන පරිදි අපේ ස්පර්ශ වේදනා සංඥා යන ආකාරයේ යනකොට මේ යම්සේ මලක් දිටුවොත් ඒ මල දුටුවා දුටුවා ගමනක් නොවන නිසා ඒකේ මල බැඳීමක් වගේ හිතේ මල කියන සංඥාව ඇති වෙනවා. එතකොට අපිට ඒක පැහැදිලි ඊළඟට සයන්හන්සේ කියන්නේ එදුනා කලින් වස්තාවේ අපි දැනගෙන හිටියා හැබැයි ඒ සිත පිළිබඳව විග්‍රහයේදී ධර්මයේ සඳහන් වෙනවා සිත කොටස් පහකින් යුක්තයි කියලා. චේතනා ඒ වගේ එක තැනක් තමයි සංඥාව. එතකොට සයන්හන්සේ දැන් මෙතන සංඥාව පිළිබඳව දෙපළක කතා වෙනවා. එතකොට මට හිතුණා මෙන්න මෙහෙම එකක් සයන්හන්සේ නිවැරදි කරන්න. එතකොට මට හිතුණා මේ සිතේ තියෙන මේ කොටස් වලින් විශේෂයෙන් සංඥාව සංකාරී වගේ සංඥාව කියන චෛතසිකය මේ සංඥාව ඇති කරන්න යටිතල පාසුකම් සපේන කොටසක් නැත්නම් සංඥාව ඇති කරන්න උපකාරී වෙන සිතේ ව්‍යුහය ව්‍යුහාත්මක දෙයක් කියන එක. මොකද සංඥාව කියන එක අපි දන්න විදිහට අපිට පැහැදිලි කරලා තියෙන දේ සංඥාන්සිය තමයි කිපතාවක් මේ අපිට මේ බාහිර අරමුණු වලින් හදගත්ත යාන්ත්‍රය හරහා තමයි මේ සංඥාව ඇති වෙන්නේ. එතකොට හිතේ මේ සංඥාවක් තිබිලා නැහැ. එහෙනම් මේ හිතේ තියෙන්න ඕන සංඥාවක් ඇති කරන්න තියෙන පාසුකමක් නේද කියන එක සංඥාන්සිය කන්නකට පැහැදිලි කරා.
ඔව් හොඳයි. ඇත්තටම මේ සංඥා හට ගන්න නම් ස්පර්ශයක් සිද්ධ වෙන්න ඕනේ කියලා දේශනා කළා තේනවා බුදුරජාණන් වහන්සේ. දැන් ඇතම් සූත්‍ර දිනන සත්තරඨාන සූත්‍රය කියලා හැම එකෙදී ඒ සංඥා ස්කන්ධයට සංඛාර ස්කන්ධයට වේදනා ස්කන්ධයට මේ තුනටම ඒ යටිදල පහසුකම් සපයන්නේ ස්පර්ශයෙන් කියලා කියනවා. පස්සපච්චා වේදනා, පස්සපංචා සංඥා, පස්සපච්චා සංඛාර. එතකොට අපේ හිතේ යම්කිසි ස්පර්ශයක් සිද්ධ වුණා නම් ඔන්න සංඥාවල උද්දීපනයක්, සංඥා මතක් වීමක්, සංඥා නැවත ගැනීමක්, නිමිති ගැනීමක්, නිමිතිකරණයක් හිත ඇතුලේ සිද්ධ වෙලා හඳුනා ගැනීමක් සිද්ධ වෙන්න අවකාශයක් තියෙනවා. එතකොට අර මහත්යා නිවර්දිය කියෝ වගේ අපි මේ නිමිති අනුසාරයෙන් තමයි අවට ලෝකය ගැන දැනුවත් වෙන්නේ. අපි රූපයක් බලන්නේ නිමිති අනුසාරයෙන්. සද්දයක් අහන්නේ නිමිති අනුසාරයෙන්. එතකොට මේ නිමිති කරණයට අපේ මේ ඉන්ද්‍රයන්ගෙන් ලොකු මේ සහයෝගයක් ලැබෙනවා. ඊට අමතරව මේ නිමිති ගැනීමට ලොකු බලපෑමක් රාග ద్వේෂ මෝහ වලින් එල්ල වෙනවා. ඒ නිසා එකම අරමුණ සම්බන්ධයෙන් අපි දෙන්නෙක් අපේ ඇහෙන් ඒ අරමුණ බැලුවොත් ඒ ගන්න නිමිති ස්වභාවය, ඒ නිමිති අනුව අපේ හිත වැඩ කරන ස්වභාවය එක හා සමාන වෙන්නේ නැහැ. ඒක එක එක පුජ්‍යලයට වෙනස් වෙනවා. මොකද ඒ තැනත්තගේ ඒ මොහොතේදී හිතේ බලපවත්න රාග ద్వේෂ මෝහ මත තීරණය වෙනවා. එතකොට එහෙමනම් අපිට කියන්න පුළුවන් ඒ අපි ඇතුළට ගන්න සංඥා සම්බන්ධයෙන් තව සාධක මේකට මුල් වෙනවා. ඇස් ආදී ඉන්ද්‍රයන්ගෙන් අපි ලබා ගන්න ඒකාත්කින් භෞතික සංඥාවක් පමණයි. භෞතික අරමුණක් හැඩතලයක් වර්ණයක් වර්ණ සටහනක් පමණයි. මේක හැඩ වැඩ ගන්වන්න තවදුරටත් සංස්කරණය කරන්න තවදුරටත් ඒකට ආලවට්ටම් දාන්න ඒකේ රුචි අරුචිකම් එල්බ ගන්න ඒවට ඔබවන්න ඒකට ඉතින් අපේ ඇතුළේ තියෙන රාග දේශ මොහ මුල් වෙනවා. මහත්ය පහක් කියන එකෙන් අර මේවද ආහරි මහත්ය කියන්නේ නාම රූප කියන එකේ නාම ධර්ම පහ කියන්නේ
අන්න හරි
හරි හරි
සිටියේ තියෙන ධර්මයන් පහ
ඒකයි මම ආ හා හා හරි හරි මට තේරෙනවා මහත්යර ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ දැන් නාම ධර්ම නාම රූප කියන තැන නාම ධර්ම පහක් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා සඳහන් කරනවා එතන එකාතකින් අවර කිව්වා වගේ ගන්න වෙන්නේ චෛතසික ධර්මයන්ගේ අතිශය සූක්ෂමම මට්ටම වේදනාවේ සංඥාවේ සංස්කාරවල නැත්නම් චේතනාවේ මානසිකාරයක නැට රූපේ රූපීය සංඥාවක්. ඒතර නාම රූප කියලා කියනවා රූප කියන තැන එන්නේ. එතකොට ඒ රූපයෙන් උකහාගත්ත යම් රූප සංඥාවක්. නාම කියලා කියද්දී වේදනාවේ ඊටාම සූක්ෂම මට්ටම සංඥාවක් කියද්දිත් ඒ සංඥාවේ සූක්ෂම මට්ටම කියලා ওই විදිහට ඊටාම සියුම් මට්ටම තමයි මෙතෙන්දී කතා වෙන්නේ. ඒතර මේක තනිකරම මානසික තත්ත්වයක් මානසික මට්ටමක් මේකෙන් උද්දීපනය වෙලා තමයි ඔන්න සලායතන ටික සක්‍රිය වෙන්නේ. ඒ සලායතන වලින් ඊළඟට තව ටිකක් අපි තුමු ගොරෝසු මට්ටමේ සංඥා ගැනීමක් සිද්ධ වෙනවා, නිමිති ගැනීමක් සිද්ධ වෙනවා. ඇහෙන් රූප බැලීමක්, කනෙන් සද්ද ඇහිීමක්, නාසයෙන් ගඳ සුවඳ බැලීමක්, දිවෙන් රස බැලීමක්, කයෙන් ස්පර්ශ ලැබීමක්, මනසෙන් අරමුණු ගැනීමක් විදිහට. දැන් අර ඒක සිද්ධ වෙන තනිකරම භෞතික මට්ටමක ඊළඟට බොහොම අපි තුමු ගොරෝසු මට්ටමක දැන් ඉතින් වැඩ ටිකක් යනවා. සෙන්ගින් බරපතල විදිහේ ස්පර්ශ සිද්ධ වෙනවා. ඒ අනුව බරපතල විදිහට දැන් ඔන්න වේදනා දැනෙනවා. ඒකට අපේ හිතේ තණ්හාවක් ආසාවක් පහළ වෙනවා. ඊට පස්සේ ඒක උපාදාන වෙනවා. හිත දැන් ඒක තුල බැහැගෙන, හිත දැන් ඒක තුල උපාදාන කරගෙන වෙන ලෝකයක ඉපදිලා දැන්. අතිපිච්ච මානසික තත්ත්වෙ නෙමෙයි දැන් ඉන්නේ ඔන්න වෙන ලෝකයකට ගියා. වෙන භව තත්ත්වයක් හිතින් හදාගත්තා. දැන් ඉතින් අර වෙන මානසික තලයකට පැනනවා. අර මුලින් ඒකට පාදක වෙච්ච අතිශය සූක්ෂම මට්ටමේ නාම ධර්ම ටික රූප ධර්ම ටික තමයි නාම රූප කියන එක තුල අන්තර්ගත වෙලා තියෙන්නේ.
එහෙමයි ස්වාමීනා.
ඔව්.
වැටීමක් ඇති වුණා. නාසයට ඉස්සුලිවා.
හොඳයි.
ඊළඟට හම් ගැටලුව බද්දුචින් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අර අද ධර්මදේශනාවේදී මුලහරියේදී රහතන් වහන්සේ කෙනෙකුගේ විඥාණය කොහේ පිහිටියේද කියලා එව්වත් හොයාගන්න බැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ ස්වභාවයක් හොයන්න ඕ දෙවියන්ට බබුට ඉබදු අදහසක් මේ විඤ්ඤා එහෙම පවතින්න බෑ නේද? මොකද ඊයට එක ඊයෙක අධ්‍යක්ල නැහැනේ.
නෑ ඒක තමයි මෙහෙම කියත හැකි. දැන් දෙවියන්ට බමුන්ට සාමාන්‍ය මනසේ හැසිරීම හොයන්න පුළුවන් කියනවා. ඔක්කොටම නෙමෙයි ඉතින් මම දන්නේ ඔක්කොටම පුළුවන්ද කියන්න. නමුත් දැන් අහිතන්න අපේ හිතේ සිතුවිල්ල පහළ වෙනකොට දෙවියන්ට ඒක ඕනනම් කියන්න පුළුවන්ලු. ඒ ඒකට සාමාන්‍ය කරන විතක්ක විපහාරය කියලා. විතර්ක ගොඩ නැගෙන ආකාරය, විතර්ක පෙළ ගැහෙන ආකාරය දෙවියන්ට අල්ලන්න පුළුවන්ලු. අපි තාම වචනයක්වත් ප්‍රකාශ කරලත් නැති වෙන්න පුළුවන්. මේ විතර්කය පණ ගැන්වීමක් ප්‍රකාශ වීමත් තමයි වචනය හරහා සිද්ධ වෙන්නේ. නමුත් වචනය එළියට එන්නත් කලින් ඒ අදහස දැනගැනීමේ හැකියාවක් දෙවියන්ට බ්‍රහ්මයන්ට තියෙනවා. මොකද ඒ විතර්කය ඇසුරු කරන යමක් තියෙනවා. යම්කිසි අරමුණක් පාදක කරගෙන තමයි මේ විතර්කය පහළ වෙන්නේ. ඒ කියන්නේ අපේ හිත හැසිරෙන ආකාරය දෙවියන්ට බමුට්ට කියවන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේගේ ඒ හැකියාව නැහැ කියලා හිතන දැන් අර වගේ එමෙ හැකියාවේ ඉන්න දෙවියෝ ඇවිල්ලා තව ටිකක් ඉතින් වෙන කාගේ හරි තට්ටු කරලා බලනවා මෙයාගේ කොහොමද දැන් හැසිරෙන්නේ කියලා. ඉතින් එයාට අල්ලගන්න විදිහක් නැහැ. දැන් එයාට අනිත් අයගෙන් නම් ඒවා ඔක්කොම අල්ලන්න පුළුවන්, විතර්ක ටික හොයාගන්න පුළුවන්. නමුත් යම්සි පුද්ගලයෙක් ඉන්නවා, එයාගේ උත්සාහ කරනවා මේ තමන්ගේ හැකියාව දානවා, අහු වෙන්නේ නැහැ. ආ එහෙනම් ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්.
පුළුවන්
නේද? එතකොට දෙවියෝ ඒ தත්ත්වෙ
ඉන්න අවශ්‍ය
නැහැ නේද? නෑ නෑ, එයා ඒ தත්ත්වෙ ඉන්න අවශ්‍ය නැහැ. නෑ ඒක තමයි. දැන් කියන්නේ රහත් වෙලා ඉන්න දෙවියෝ නෑනේ නෙමෙයි මේ කතා කරන්නේ.
ඔව්.
සාමාන්‍ය පෘථග්ජන දෙවියොත් වෙන්න පුළුවන්, මන් දන්නේ නැහැ ඒක. කොහොම හරි දෙවියෝ, දෙවියන් සතු එහෙම හැකියාවක් තියෙන බව පේන්න තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි කියමු දැන් බාහිය දාරුචීරියට තමන් මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතෙනකොට දෙවි කෙනෙක් ඇවිල්ලානේ කියන්නේ මේ එතුමා උන්වහන්සේගේ කලින් හිටපු ඥාති දෙවි කෙනෙක් ඇවිල්ලා තමයි කියන්නේ. නෑ නෑ, ඔබතුමා රහත් වෙලා නෑ, රහත් වෙච්ච මාර්ගේවත් නෑ කියලා නිකන් අර මේ එයාව හැලුවට ලක් කරනවා. බාහිය හිතන්නේ මොකද්ද? මම රහත් වෙලා, මම ඇවිල්ලා රහතන් වහන්සේ කෙනෙක් කියලා තමයි හිතන්නේ. හැබැයි ඉතින් අර දෙවියෝ ඒක දැකලා ඒ හිත කියවලා ඇවිල්ලා කියනවා නෑ නෑ, ඔබතුමා රහත් වෙලා නෑ, රහත් වෙච්ච මාර්ගේවත් නෑ. තසයි බාහිය අහන්නේ මේ කවුද එහෙනම් රහත්? කවුද මේ රහත් මාර්ගයේ ඉන්නේ? එතකොට කියනවා අන්න ශ්‍රමණ බහත් ගෞතමයන් වහන්සේ වැඩ සිටිනවා රජගහ නුවර ජේතවනාරාමේ. යන්න එතෙන්ට කියලා කියනවා.
සමස්තයක් වශයෙන් ගත්තොත් එතකොට මෙතනදී සිත කියන එකේ කාර්යභාරය සිත කියන එක ඇත්තටම මේ කය ඇසුරෙහි පවතින්නේ මේ කය පවතින තාක්කල් නඩත්තුවට අපට කියන එක අවබෝධ වුණොත් එතකොට සිත කවදාවත් කෙලෙස් ඇති කර ගැනීම හෝ සිත කෙරෙන්නේ ඇත්තටම හඳුනා ගැනීම එකක්ම විතරයි කියන එක තමයි මම දකින්නේ. එතකොට ඒ හඳුනා ගැනීම ටික අපේ දැනට කියන්නේ විඥාණය තුළ තියෙන පරණ සකස් වීම සිත හරහාම තමයි හඳුනා ගන්න පුළුවන්. එතකොට නමුත් අපි සාමාන්‍යයෙන් ඇස හරහා කන හරහා ලබන දැනීමක් ගන්න නමුත් අර විඥාණය හරහා පරණ හඳුනා ගැනීම ටික තමයි පාවිච්චි කරන්නේ. නමුත් ඒක අපි විශේෂ ඒක සිත විශේෂ හඳුනාගෙන කලින් සකස් කරගත්තු දෙයක් කියන එක අවබෝධ වුණොත් එතකොට සිත කියන එක නිකම් පොඩි වැඩක් කරන දෙයක් විතරයි කියලා ගන්න පුළුවන් නේද?
මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කියන්නේ එයාගේ තියෙන ප්‍රාථමිකම ක්‍රියාකාරකම් ටික අඳුනගත්තොත් එතෙන්ටම පහර දෙන්න පුළුවන් නම් අර ලකුවට වර්ධනය වෙච්ච ප්‍රපංච තරංග මේ වැඩිච්ච මට්ටමක් දක්වා යන්න විදිහක් නැහැ. මුලින්ම කපලා දැම්මා. නියපොත්තෙන්ම ගුල්ල දැම්මා, කඩලා දැම්මා. ඒ වගේ මට්ටමක්. ඒ හිතවිල්ලක් ආවහම මේ මූලික සකස් කිරීම ටික කරගෙන යන්නේ කොහොමද? කියලා ඔන්න කෙනෙකුට වැටහුණා නම් මේ සකස් කිරීම ඔන්න අඩු කරන්න පුළුවන්. නැත්තම් සංඥාවක් පැමිණියම කොහොමද ඒක උඩ තව තව සංඥා ගොඩු කරගෙන අර මතක් කරගෙන අතීතේ දාගෙන කෙනෙක් දාගෙන පුජ්‍යලයක් ආරෝපණය කරගෙන ඒ කරන ඒ නාඩගම් ටික අඳුරගත්තොත් ඔන්න ඒ මුල් මට්ටමේදී වළක ගන්න පුළුවන්. ඒ නිසා යම් පමණකට මට බන්දුජී මහත්තයත් එක්ක එකඟ වෙන්න පුළුවන්. කියන්නේ අපි ඒ හිතේ ක්‍රියාකාරකම් ටික හිත කරන ඒ වැඩ ටික කොටස් ටික ඒ ඇස්බැඳුන් ටික එහෙම නැත්තම් සංස්කරණ ටික අල්ල ගන්න පුළුවන් නම් එතකොට අපිට ටිකක් MC break එකක් ගහන්න පුළුවන් එයාගේ වැඩේට.
ඔය ඒ ආකාරයට ඒ හඳුනා ගැනීම පුදුම ගිහිල්ලා මේ සෞන්දස 70ක මේ
සංසිඳෙන්නේ.
සංසිඳිලා ඉවර වෙලා සිත ඇත්තටම සිත පිවිසුනේ. සිත මේ කිසි දෙයකට වගකීම යුතු නැහැ.
හරි.
අපි තමයි මේ වැඩේට අතපොවලා විතරක්ම මේ වැඩේ කරගෙන තියෙන්නේ කියන එක තේරෙන්නත් ඔය ටිකම කර කර යන්න ඕන. මේකේ තරම් ගියාමනේ ඔක තේරෙන්නේ.
හරි. එතන අපිත් නෑ ඉතින්. ඉතින් අපි කියන්නේ
ඇත්තටම මේ
හිතින්ම හදාගත්ත මේ කැලලක්
තියෙන.
ඔව් ඔව්. ඒක තමයි.
ඇත්තටම සිත මෙහෙසුනේ සිත තියෙද්දිම අපිට මේ මොහොතේ දැන් මේ කයක් තියෙනවා. අපි ගත්තොත් ගහක් ගහකට සිත නැහැ. ගහ පොළවට ආයි වෙලා තියෙනවා. ගහට එතකොට ගහයි ගහේ පැවැත්මට අවශ්‍ය ඕජසය පොළොයි. අපි ලබන තියෙන කය මනුෂ්‍ය කයක් ඒකට එහෙම හැකියාවක් නැහැ. එතකොට මේ කයට අවශ්‍ය ආහාර, කය පැවැත්ම අවශ්‍ය පැවැත්මට අවශ්‍ය දේවල් ටික ලබා ගැනීමට තමයි සිත පාවිච්චි කළ යුත්තේ. එහාට දෙයක් නැති ආකාරයට අපි ක්‍රියාත්මක කළොත් ඇත්තටම ගත්තොත් අපි මෙරුණයින් පස්සේ ඒව මේ විශ්වයට මේ ආකාරයට එකතු වෙනවා යරෙන්න වෙන මොකක් නැති සෝල්ස්. ඒක තමයි මට
වැටහුනේ. ඔව්. ඔය එහෙමත් කියත හැකි. අනිත් එක දැන් يعني හිත ඔය ඉතින් ඒක يعني හිතන්න දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටම දැන් අද අපි මේකේ කතා කළා වගේ එතකොට උන්වහන්සේ කිසි දෙයක් උපාදාන නොකරන නිසා රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරගෙන තියෙන නිසා අර කිව්ව වගේ නිකන් දොරගුළු ඇරලා දාලා ජීවත් වෙන්නේ. විවෘත වෙලා ජීවත් වෙන්නේ. නිහතමානීව ජීවත් වෙන්නේ. පන්න දජෝ මේ ඔඩිය පාත් කරගෙන ජීවත් වෙන. ඉතින් අන්න ඒ වගේ ඉතින් අර උන්වහන්සේගේ මානසික තත්ත්වය අපිට නිකන් අනුමාන කරන්න පුළුවන් මොකක්ද මේ රහත් හිතේ ස්වභාවය කියලා යම් පමණකට.
එතකොට එතනදී වෙන්නේ ඇත්තටම මේ පිරිදුවන් පාඩකම් මේ කය නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කටයුතු ටික කරත් ඒ පිටකට පමණයි සිත පාවිච්චි කරන්නේ. ඒ කියහම
තමයි මට තේරුණා. ඊටත් වඩා ඉතින් අර තමන් වෙතට පැමිණි කාරණයන් ටික හොඳින් කරන බවකුත් දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න යමක් ඉදිරිපත් වුණා කියලා වගකීමක් වශයෙන් එමසි පැමිණි වගකීම් ටික බොහොම සාර්ථකව එම නැත්තම් ඒකට යම්සේ වටනගමක් කියනට වඩා මුල් තැනක් දීලා නිවරදිව කරන්න උත්සාහන්ත වෙනවා කියලාත් කියනවා. ඒතර කය නඩත්තු කිරීම පමණක් නෙමෙයි. ඒතර තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් වෙන්න පුළුවන්. වගකීම් වෙන්න පුළුවන්. ඒ ඉදිරිපත් වුණාම ඒවත් නොපැකිලව කරන බවක්, නිවැරදිව කරන බවක් සඳහන් වෙලා තිනවා. හැබැයි ඒකෙන් ආයිත් අර ප්‍රශංසාවක් බලාපොරොත්තු වීමක් එහෙම එකකුත් නැහැ කියලා
තියෙනවා. ඒ කියන්නේ සමාජ මෙහෙවර කරනවා නම් උත්තරින් තව දුරටත් ඒ කියන්නේ ඒක සිත අසුරු කරගෙන තව මේ කරපු දේ හරහා තව
කර්ම ගොඩනැගීමක්
නැහැ.
ඔව් කර්ම ගොඩනැගීමක් නැහැ.
ඔව්. ඒක සබාරක කියන්නේ හිත සම්පූර්ණ තුරු ඒ කියන්නේ පවතින තාක්කල් කල යුතු දේ කරමින් ඉන්නවා කියන ස්වභාවය.
හරි. හරි. අන්න හරි. මේක හරි.
හොඳයි සාමිතුස්.
ඒ නිසා සමහරලාවට බුදුරයන් වහන්සේ කියන කාලං මඤ්ඤති කියලා. ඒ කියන්නේ උන්වහන්සේ කාලය ගත කරමින් යනවා ඒ පිරිනුවන් පානකම්. ඒ නිසා ඒ කටුකුරුණ සානහසේ එහෙම කියනවා කාලය කාදමන නිවරදිව කාලයේ කාදමන්නේ රහතන් වහන්සේ කියලා. නිවන් දකින්නකම්, නිවන් දකින්නකම්, නිවන් දකින්න පිරිනවන් පානකම්, පිරිනවන් පානකම්. ඔව්. අනිත් එක මෙහෙම කියද හැකි. අපි දැන් ඔය මොකද්ද ඒ කියන්නේ දියසුණී උපමාව ගත්තොත් නේද? දැන් දියසුණියක් කරේ කරකි තිබුණා. දියසුණියක ඒ ස්වභාවයේ තිබුණා. ඉතින් ඒක බොහොම ප්‍රචණ්ඩයි. ඉතින් එතෙන්ට ඇදගත්තා. වටේ පිටේ තියෙච්ච කුණු රොඩු ඒරව මේවා ඔක්කොම ඒක ඇත්තට ඇදගත්තා. එහෙම ඇද ගන්න ගතියකුත් තිබුණා. ඒක ප්‍රචණ්ඩ ගතියකුත් තිබුණා. කැරකෙන ගතියකුත් තිබුණා. හිතන්න ඊට පස්සේ ඔන්න දැන් දියසුණිය සමනේ වුණා. දැන් දියසුණිය නැහැ. හැබැයි දියසුණිය නැති වුණාට ඒකේ සක්‍රීය භාවය නැති වුණාට අර ඇදගත්ත කුණු රොඩු ටික දැන් නිකන් එතන පාවි පාවි තියෙනවා. දියසුණිය තිබුණ තැන දියසුලියක් නෑ. දැන් හැබැයි මේ දියසුලිය ක්‍රියාත්මක වෙද්දී ඇදගත් කුණුරොඩු ටික එතන නිකන් කැරී කැරී තියෙනවා. එතකොට ඉතින් කෙනෙකුට පෙන්වන්න පුළුවන් අන්න අතන තමයි දියසුලිය තිබුණේ කියලා. එතකොට රහතන් වහන්සේගේ තත්ත්වයත් ඔන්න වගේ කියනවා. දැන් අර රහත් නැති මට්ටමේදී, පෘථග්ජන මට්ටමේදී ඒ කැරකෙද්දී උකහාගත දේවල්, ඇදගත් දේවල්, තණ්හාවෙන් අල්ලගත් දේවල් කැරකෙනකොට ඒ තිබිච්ච ප්‍රවේගය සරහා තමයි අපි මේ ඔක්කොම ස්කන්ධ ටික ලං කරගෙන ගොඩ ගහගෙන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ රහත් වුණාම එහෙනම් දියසුලිය නතර වුණා. දැන් ඉතින් දියසුලිය සම්පූර්ණයෙන්ම සංසිඳුණා. හැබැයි අර එකතු කරගත්ත කුණු රොඩු ටික ගැරේ ගැරේ තියනා වගේ තමයි තවදුරටත් මේ ස්කන්ධ පංචකේ දුවනවා අර ආපු ගැම්මට. රූපේ තවදුරටත් පවතිනවා, සංඥා වේදනා සංස්කාර මේවා යම් පමණක ගැම්මකට තාම නිකන් ඔහේ කැරේ කැරේ තියෙනවා. පිරිනුවන් පානකම්. ඉතින් කෙනෙක් එතකොට අත දික් කළා අන්න රහතන් වහන්සේ කෙනෙක් කියලා කිව්වට මොකද? එතන එතකොට කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැහැ, මමෙක් නැහැ. නිකන් අර පරණ පංචස්කන්ධේ ආපු ඒ ප්‍රවණතාවයෙන් ඉතිරි වෙච්ච හප ටිකක්, ඉතිරි වෙච්ච රොඩු ටිකක් තමයි මෙතන නිකන් පේන්න තියෙන්නේ මේ තැනැත්තෙක් පුජ්‍යලේ කියලා. නමුත් ඒ తত্ত্বය දිය සුලි తত্ত্বයක් නෙමෙයි. ඒකයි අර වට් මේ දැන් අදත් මේ රහතන් වහන්සේ తত্ত্বය ගැන විස්තර කරද්දී පෙන්න්නේ අර ඒ සාමාන්‍ය සම්මුති මට්ටම අභිබවා ගිහිල්ලා. සම්මුති මට්ටමේ නම් කරකැවිල්ලක් තියෙන්නේ, දිය සුලියක් තියෙන්නේ, සක්‍රීය බවක් තියෙන්නේ, එළියෙන් ඇතුළට ඇද ගැනීමක් තියෙන්නේ. නමුත් දැන් එහෙම එකක් ඇත්තේ නැහැ. හැබැයි නිකන් අර පරණ රොඩු ටික නිකන් එතන තැරෙන තැරෙන තියෙන ඇච්චරයි.
එතකොට ඒ ටික සාධනාද, ඒ කියන්නේ හඳුනා ගැනීම මාත්‍ර ටිකක්
විතරයි. අන්න හරියට විතරයි.
මේ
වයිසෝ පැහැදිලි. හොඳයි.
ඊළඟට හම් ගැටලුව සන්ධ්‍යා මිහිහාන් පත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
අද දේශනාවේදී සාකච්ඡාවේදී ඇති වූ ගැටලු මට ඇති වූ ගැටලු දෙක සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් ඉදිරිපත් කරන්නේ පළවෙනි එක තමයි ඔබ වහන්සේ කේමක සූත්‍රය ගැන කියනකොට අද අස්පිම්මානය නැති කරගන්න සියුම් විදිහට විපස්සනා වැඩි යුතුයි කියලා කිව්වා. ඒ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ කොයි වගේ දේව ඒතන
ඔව් නෑ සියුම් ආධාරයෙන් කියන්නේ දැන් හිතන්න මුල් කාලේදී අපි විපස්සනා වඩද්දී අපිට බරපතල කෙලෙස් හඳුනගන්න හම්බ වෙනවා. රාගේ හැති වෙනවා, රාගේ හඳුන ගන්න පුළුවන්, දේශේ හැට ගන්නකොට ඒක හඳුන ගන්න පුළුවන්. ඉතින් ඔහොම අපි විපස්සනාවක් වඩනවා. ඊට පස්සේ ඒක කරගෙන යනකොට ඔන්න තව ඒව අධිකං සියුම් වෙලා යනවා. දැන් ඔන්න සියුම් රාග විතර්ක, සියුම් ද්වේෂ විතර්ක පහළ වෙනවා. ඉතින් ඒවත් හඳුන ගන්නවා. ඉතින් ඒ කියන්නේ අපි තව යහට යන්න ඒ පහළ වෙන රාගයේ, ద్వේෂයේ ගෙවියාමක් තියෙන නිසාම දැන් අර බරපතල රාගයක් නෙමෙයි, උච්ඡන්න රාගයක් නෙමෙයි දැන් අඳුරගන්න නිකන් රාග සිතුවිල්ලක් නේද? ඒ වගේ සියුම් වීමක් වෙලා තියෙන. දැන් ඒක අහම ඒක පවා අඳුරගන්න යෝගාවචරයට පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඒ වගේමයි තව එහාට යනකොට ඔන්න දැන් මේ සිතුවිලි අස්සේ අර අපි කතා කළා වගේ කොහොමද මේ මමෙක් හදන ගතිය, පුජ්ජලයක් හදන ගතිය, තැනැත්තෙක් තනන ගතිය. අන්න ඒ වගේ ඒ කැලේ ටිකක් ඔන්න අහු වෙන්න පුළුවන්. මොකද දැන් එයා අර නිකන් රාග ද්වේෂ මෝහ මට්ටමම නෙමෙයි. දැන් ඉන් එහාට ගිහිල්ලා ඒ අස්මිමානයක්, අස්මි මේ ඒ කෙනෙක් පුජ්‍යලේ තනා ගැනීමක්, අහංකාර, මමංකාර, මානානුසය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකයි. ඒ පැත්තකුත් එයා දැන් දකිනවා නම් ඉතින් කියන්නේ තව තව සියුම් වීමක් තමයි තියෙන්නේ. ඒක ඉතින් අර එකම දේ කරන්න තියෙන හැබැයි ඒ මුවහත් වීමක් වේවි විපස්සනා නුවණි.
හොඳයි පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඊළඟට අර සාකච්ඡාවේදී කියන විදිහට මේ දෙවියන් සංනිවේදයේදී සංනිවේදනයේදී චිත්ත තරංග ස්වභාවයක් නේද ස්වාමීන් වහන්සේ ප්‍රයෝගී කොට ගන්නවා ඇති?
ආ වෙන්න ඇති, මම දන්නේ නැහැ. ඒ බලමු පොඩ්ඩක් දෙකෙනෙක්ගෙන් අහලා මොකද්ද ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ, මේ සැටලයිට් එකක් එහෙම පාවිච්චි කරනවද, ඩයලොග් එකක් එහෙම පාවිච්චි කරනවද, මොකද්ද කියලා බලමු ඉතින්.
හොඳයි. ඊළඟ දවම් ගැටලුව රාණි මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය
ස්වාමීන් වහන්සේ. ඔව්.
ශ්‍රී පාද නමස්කාර කරමින් අවශ්‍යපතනවා. අස්මිමාය පිළිබඳව මට ප්‍රශ්නයක් තිබුණා. එක කරි මහත්මියක ඔබ වහන්සේ කරපු විස්තරෙන් මට තේරුණා. දෙවෙනි කාරණය නම් ස්වාමීන් වහන්සේ දෙවියන් පුතුහලෙන් ඡානවා කියලා හිතන්න පුළුවන්.
ඔව්.
ඉතින් ස්වාමීන් වහන්සේ මෙච්චර ආවහ රහන්න අවශ්‍යත් නැද්ද මන් දන්නේ නැහැ. දැන් ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී කියුණා සර්වඥන් වහන්සේ ඇතුළු මහතන් වහන්සේලාගේ විඥාන පවතින කොපේද කියන එක කිසි කෙනෙකුට කියන්න බැරි බව සඳහන් වුණා. ඉතින් ස්වාමීන් වහන්සේ මතරද සූත්‍ර පිටකයේ තිබුණ කොට හරියට ගැටලුවක් ආවේ සහ පුදුමයට කාරණයක් සහම්පති බ්‍රහ්මයා අවස්ථා කීපකදී බුදු වහන්සේගේ සිත කෘෂිණ දැනගත්ත අවස්ථා තිබුණා. උදාහරණයක් ඇටියට උපසේ අවබෝධ කළ ධර්මය මේ ධර්මයේ ප්‍රකාශ කිරීමට කම් නැත කියලා.
රාණිමෑණියෝ මම හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ක්‍රිෂාන්ති මොකද මොකක් හරි ප්‍රශ්නයක් වුණා? ඔව්.
බුද්ධි රාණිමීර
මේ රාණිමෑණියෝ ඇහෙන්නේ නැහැ. හැබැයි මම දැක්ක රාණිමෑණියෝ ඉන්නවා. හරි ආයි අහන්න. ආ දැන් ඇහෙනවා. ආයි කියන්න.
එහිමයි සාමිකාශත් මුලින්ද
නැහැ. නෑ නෑ නෑ. අර නෑ නෑ. මුලින් දන් ඕනේ. ඔව් සම්පති බ්‍රහ්මයා ගැන දැන් ඇහුවනම් හරි.
ඒක ඒ සියසිතින් සම්පති මහා බ්‍රහ්මයා ඒ විතරේ දැක්කා කියලා. හරි පරිශන සූත්‍රය බෝධිරාජ කුමාර සූත්‍රය ආයාචනා සූත්‍රයේ කියන තියෙනවා.
ඔව්.
ඊට පස්සේ ආලාර කාලාම සුද්ධකරාම පුත්‍ර දෙදෙනාට ධර්ම දේශනා කරන්නද කියලා සර්වඥන් වහන්සේ හිතනකොට ඒක දැකලා දෙවිවරු දෙන්නේ තමයි ඇවිල්ලා කියලා තියෙනවා.
අර මේ බුදුන් වහන්සේට අර රජවරුන්ගේ තියෙන මේ කතන්දර ටික මතක් වුණාම මාරයා ඇවිල්ලා කියන්නේ රාජ්‍ය කරන්න ගන්නේ කියලා. හරි. ඔව් ඔව්. රාජ්‍ය කරන්නේ
නැත්නම් මොකද ඔබලාලා කියලා
කියන්නේ. ඔව් ඔව් ඔව්.
ඉතකොට ඒ ගියටත් මොකද ස්වාමීන්
වහන්සේ? ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. දැන් මට හිතෙන විදිහට කියන්නේ බුදුරජාණන් වහන්සේට විතර්ක පහළ වෙලා නැත්තේ නෑ. බුදුරජාණන් වහන්සේට විතර්ක පහළ වෙලා තියෙනවා. දැන් ඔය කියපු අවස්ථා ඒවට යම් යම් උදාහරණ සපයනවා. හැබැයි ප්‍රපංච නැහැ කියන එක අනිවාර්යෙන් කියන්න පුළුවන්.
අර විතක්ක සූත්‍රයේ කියනහැද මට විතක්ක දෙකක්
බහුලව තියෙනවා කියලා. අන්න හරි. කියන්නේ විතක්ක. ඔව්. ඒ කියන්නේ විතක්ක සූත්‍රයේදී විශේෂයෙන් සඳහන් කරනවා මේ තථාගතයන් වහන්සේට විතර්ක දෙකක් තියෙනවා. අභ්‍යාපජ්ජ විතර්කය අනිත් එක මොකද්ද මට මතක නැහැ. ෂේම විතර්කය කියලා. අන්නේ වගේ කියන්නේ බුදුරජාන් වහන්සේගේ හිතේ සිතුවිලි පහළ වෙලා තියෙනවා. හැබැයි ඒවා ප්‍රපංච දක්වා වර්ධනය වීමක් කිසිසේත්ම වෙලා නැහැ. ඒක රහතන් වහන්සේලා සියලු දෙනාටම පොදුයි. නිප්පපංචා තථාගතා කියලා කියනවනේ. ඒ කියන්නේ ප්‍රපංච මට්ටමක් දක්වා ඇදගෙන යාමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි විටින් විට විතර්ක පහළ වෙන බව හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ විතර්ක පහළ වෙද්දී අරමුණක් ඇසුරු කරනවා වෙන්න පුළුවන් හිත. නේද? එතකොට විතර්කයක් පහළ වෙන අරමුණක් පාදක කරගෙන විතර්ක පහළ වෙනවා. ඉත එතකොට අන්න අර කට්ටිය දැන් ඇන්ටනාව දාගෙන ඉන්නකොට අන්න ඇන්ටනාවට අහු වෙනවා දැන්. ආ. ඉත එතකොට අන්න ඉතින් කියලා ඇවිල්ලා කියනවා අන්න මාර්යා ඇවිල්ලා මෙහෙම කියනවා. සාම්පතිය බ්‍රහ්මයා ඇවිල්ලා මෙහෙම කියනවා. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් කැමති නම් ඒක පිළිගන්නවා නැත්නම් ඉතින් ප්‍රතික්ෂේප කරනවා. අර ඒක විතර්ක පහළ වුණාට මොකද ප්‍රපංච දක්වා යන්නේ. ඉතින් අනිත් එක තමයි එතනින් අදහස් වෙන්නේ නිරන්තරයෙන් විතර්ක පහළ වෙනවා කියලා. මොකද විතර්ක රහිත මට්ටමනේ හුඟක් බහුලව තියනවා කියලා බුදුහාඳුරෝ කියන්නේ. මම ශුන්්‍යතා විහරණයෙන් වාසය කළා කියලා කියන්නේ නේද? එතන ශුන්්‍යතා විහරණයෙන් වාසය කරන අවධියකදී කිසිසේත්ම විතර්කවල පහළ වීමක් සිද්ධ වෙන්න බෑ. අවිතක්ක සමාධිය කියලාත් කියනවා අරහත්ඵල සමාධියකට. එතකොට විතර්ක රහිත සමාධිය අරහත්ඵල සමාධිය කියලා කියන්නේ. අවිතක්ක සමාධි කියලා වචනේ පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කියන්නේ විතර්ක රහිත උන්වහන්සේට වාසය කිරීමේ හැකියාව කොහොමත් තියෙනවා. විටින් විට ඉතින් මාක්කාර හේතුවකට විතර්ක පහළ වීමේ හැකියාවකුත් තියෙනවා කියලා හිතන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ එතකොට දැන් මම කියපු අවස්ථා ගණනාවේ නේ උන්වහන්සේට යම් යම් විතරක් ඇති වුණ අවස්ථා තමයි. එතකොට අර ඔබ වහන්සේ කියනවා වගේ දෙවිවරු බ්‍රහ්මයා මාර්යා
බලන්න දැන් අපිට පහළ වෙන විතර්ක ටික ලියන්න ගියා නම් සීමාවක් නැහැනේ. දැන් මේ මුළු සූත්‍ර පිටකේම අපිට හම්බ වෙන්නේ අවස්ථා ඇඟිලි ගන්නට අවස්ථා කීපයක් පමණයි මේ බුදුහාඳුනන්ට පහළ වෙච්ච විතර්ක ගැන. නේද? ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් උන්වහන්සේට පහළලා තියෙන ඉතාම සීමිත විතර්ක ප්‍රමාණයක් පහළලා තියෙන්නේ. ඔව්. පැහැදිලි නෑ හැබැයි.
එහෙනම්
දැන් දැන් චුට්ටක් ඇහෙන්න ගත්තා. ආයි කියන්න.
ස්වාමීන් වහන්සේ අර ගියපාර ඔබ වහන්සේ මට දැන් මතක නැහැ ඒක. ඔබ වහන්සේ කිව්ව යම් කිසි උපේක්ෂා
ඇහෙන්නේ අපිට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ ප්‍රශ්නය හරියට අහුන්නේ
නැහැ. ඇහෙන්නේ නැද ස්වාමීන් වහන්සේ?
ඔව් හරියට ප්‍රශ්නය අහුන්නේ
නැහැ. අර කීපාර ධර්මදේශනා ඔබ වහන්සේ කිව්වත් දැන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ?
ඔව් දැන් ටිකක් ඇහෙනවා.
කිව්වා අර මේ යම් කිසි මට හරියටම මතක නැහැ ස්වාමීන් වහන්සේ. අර යම් කිසි උපේක්ෂා වේදනාවක් තියෙනවා ඒකත් ඇසුරු කරන්න එපා වගේ කිව්වේ ස්වාමීන් වහන්සේ.
අපිට මෙහෙම කියත හැකි දැන් උපේක්ෂා වේදනා ගැන අවබෝධයක් නැතිව උපේක්ෂා වේදනාවක බැහැගෙන සිටීමක් නෙමෙයි කතා කරන්නේ. නුවණ සහිතව උපේක්ෂාවක් වඩාගෙන උපේක්ෂා සහිත මට්ටමක සිටීමක් කියලා කියන්න පුළුවන්. නැත්තම් කිසිවක් ඇසුරු නොකරන තත්වයකදීත් හිත අත්විඳින්න තියෙන බහුල වශයෙන් උපේක්ෂා ගතියක් කියලා කියන්න පුළුවන්. ඒ මිසක් උපේක්ෂා වේදනාවක හිත බැහැගැනීමක් නෙමෙයි ඒ කතා කරන්නේ. හිතන දැන් අපි භාවනාවක් නොකරන කෙනෙක් ඔහේ නිකන් කම්මැලි ගතියක ඉන්නවා. එයාගෙට ලොකු සතුටක් ඇත්තෙත් නැහැ, දුකක් ඇත්තෙත් නැහැ. හැබැයි අර ඒ ඒකාකාරී ගතිය තුල එයා নিমগ্ন වෙලා වාසය කරන ඔහේ නිකන් කම්මැලි ගතියට නිකන් මුස්පේන්තු විදිහට ඔහේ ඉන්නවා. සිතාත් උපේක්ෂාවක් ඇසුරු කරනවා. ප්‍රති ඒක නෙමෙයි මේ කියන්නේ. දැන් මේ කියන්නේ ඒක නෙමෙයි. දැන් මේකේ කිසිවක් අස්සට හිත රිංගලා නැහැ, හිත කිසිවකට හේතු වෙලා නැහැ. මේ ඒ தත්ත්වයේ තුලක් තියෙන නම් අර වගේ නිකන් සරල උපේක්ෂා සාගත බවක් තමයි කියලා කියත හැකි.
දැන් ඒකෝර ස්වාමීන් වහන්සේ අද චෙක් වණේ දැන් ඔය රහතන් සී කෙනෙකුගෙන් මෙහා අනිත් අයට ඔය කියන විදිහට ඒගොල්ල පංචස්කන්ධය කියක ඇසුරු කරනවා නේද ස්වාමීන්
වහන්සේ? ඔව් එහෙම කියත හැකි. නෑ ඉතින් රහතන් වහන්සේත් පංචස්කන්ධය නෑ රහතන් වහන්සේත් පංචස්කන්ධය ඇසුරු කරනවා පිරිනුවන් පානතාක් උපාදාන කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඉතින්
මෙහා කට්ටිය උපාදාන කරනවා
නේද? කරන්න පුළුවන්. ඔව්.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් මේ මතකය කියන එක ස්වාමීන් වහන්සේ දැන් දෙයක් දැන් අහලා පාඩම් කරලා ඒ තියාගන්න මතකයක් එදිනදා ජීවිතයේදී අත්දැකීම් එක එන මතකයක් කියන දෙක එකක්ද ස්වාමීන් වහන්සේ නැත්නම් ඒක?
ඔ මං හිතන්නේ අරක මේ පාඩම් කරලා හිතට නිකන් කා වද්දලා ගන්න මතකයක් නිතර තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් අපි හිතමු දැන් සතිය දිනු කරද්දී ඒ වගේ මට්ටමක් කතා කරද්දී එතන නිකන් හිතේ රෙකෝඩ් වෙනවා අරම නිකන් බරපතල විදිහට වමනාවෙන් චේතනාපූර්වක කාවැද්දුවේ නැතත් මං කියන්නේ මේ ඔක්කොම රෙකෝඩ් වෙනවා කියලා නිකන් යම් පමණක රෙජිස්ටර් වීමක් රෙකෝඩ් වීමක් තැම්පත් වීමක් මොකද හිතේ සරල පසුබිමක් තියෙන පරිසරයේ සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක නැවත මතක් කර ගැනීමකුත් ඒ බඳු පරිසරයක් හිතේ තියෙන නිසා පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුසරිතා කියලා. ඒ කාලයක් කාලයකට කලින් කියපු දේවල් කරපු දේවල් පාසුවේ මතක් කරගන්න හැකියාවක් තියෙනවා කියලා කියනවා. ඒක තමයි දැන් එක එක්කෙනාගේ ඉන්ට්‍රස්ට් එක අනුව තමයි. දැන් අපි කරන වෘත්තිය අනුව වෘත්තියට අදාළ දේවල් ටිකක් මතක තියෙනවා නම් තාම රස්සාව කරනවක් නේද?
එතනක් ගැටලු තියෙනවා
සමහරු. හැබැයි ඒ ඒ ඒ දේවල් මතුවෙන්න පුළුවන්. දැන් අපි විපස්සනාවක් හරහා යනකොට හිත නිකන් අල්ල ගැනීම වෙනුවට අත්හැරීමනේ දැන් පුරුදු කරන්නේ.
ඒක මහත්තර කරගෙන ඉන්න පුළුවන්.
ඔව් අත්හැරීම කරන නිසා හිත එතකොට යා සමහල්ලාවට ඕන දෙයක් අතරින් තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. එතකොට තින් උමනා දේවලුත් ටිකක් මතක නැති වෙලා යා ආයාසයෙන් මතක් කරගන්න වෙන අවස්ථා මතුවෙන්න පුළුවන්. මේක අර එකාතකින් නිකන් ට්‍රාන්සිෂන් එකක් තියෙනවා. හිතේ නිකන් සංක්‍රාන්ති අවධියක් තියෙන්න පුළුවන්. යා නිකන් අත්හැරලා දානවා වැඩි දෙයක් හිතේ තියාගන්න කැමති නැහැ. හිත සැහැල්ලුවෙන් ඉන්න යා කැමති. යා මතක් කර කර මතක් කර කර හිත තුල ඒවා තියන් ඉන්න කැමති නැහැ. ඒ නිසා ඕන දෙයක් අතහැරලා දානවා. එහෙම දේවල් වෙන්න පුළුවන්. දැන් අපි ඕන දෙය කියලා අපිනේ තීරණය කරන්නේ. හිත තීරණය කරනවා නෑ නෑ ඔවත් වැඩක් නෑ ඔක්කොම ටික මොකක්වත් ඕනේ නෑ කියලා.
හා
කැඩි කැඩි ඇහෙන්නේ.
අත්තිස්සේ මේක තීරණය එතකොට දැන් අපි ඉහි ජීවිතයක් ගත කරන කෙනෙක් ස්වාමීන් වහන්සේ දැන් හිතන්නකො ස්වාමීන් වහන්සේ මොනා හරි දැන් අපින් යැපෙන පිරිසක් ඉන්නවානේ. එතකොට දැන් යම්කිසි මට්ටමක අපි නිකන් රස්සාව විතරක් කරගෙන එතනින් එහාට තව තවත් දේවල් කරන්න නැහැනේ ස්වාමීන් වහන්සේ. එතකොට පොඩි පොඩි අර ගැටලු සහගත දැන් උදාහරණයක් විදිහට දැන් මම රස්සාව විතරයි කරන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ දවස්වල මට තියෙනවා පොඩි ආර්ථික ප්‍රශ්න. එතකොට දැන් මේ මගේ දෙමව්පියන්ට සැලකනකොට එහෙම ඉතින් මට
අන්තිම ටික ඇහුන්නේ අන්තිම ටික ඇහෙන්නේ නැහැ ඇහුන්නේ
නැහැ. ඒ කියන්නේ සම්දාස මට දැනගන්න ඕනේ දැන් මෙතන දැන් මට ඕන නම් දෙයක් කරන්න පුළුවන්. එහෙම කරොත් මගේ විවේකය නැති වෙනවනේ
මම. එතන මතකයට අදාළ ප්‍රශ්නයක් නෑ විවේකය නැති වීමක් තියෙන්නේ.
විවේකය ගැන විතරක්ම
කියනවා.
දෙකම තියෙන සාකින්න.
ඔය දෙපැත්තම උඩ දා ගන්න ඕනේ ඉතින් අනිවාර්යයෙන්ම.
කොට ඒ වගේ
බලන්න තමන්ට තේරෙනවා නම් මේක දැන් මගේ අතින් වෙන්න ඕනේ කියලා යුතුයකමක් වශයෙන් හැඟෙනවා නම් පොඩ්ඩක් ඉතින් ඒ වැඩෙත් සිහියෙන් නුවණින් කරන්න උත්සාහන්ත වෙන්නයි තියෙන්නේ. ඉතින් අදහස් වෙන්නේ අද්දෙක බැඳගෙන පැත්තකට යනවා කියලා අදහස් වෙන්නෙත් නැහැ. වෙන්න පුළුවන්. ඒක හරි. ඒක හරි.
එතකොට
ඒක නෑ අන්න හරි. ඒක තමයි. ඒක දරන්න පුළුවන් වේවි. ඒකයි මං කියන්නේ. ඒ මානසික වෙහෙස උහුලන්න වෙහෙසකින් තොරව කරන්න පුළුවන් හැකියාව විමසන්න හැකියාව පහළ වේවි. දැන් අපි මුලදී කරන්නෙත් නැතුවනේ දැන් මේ බය වෙලා තියෙන්නේ. දැන් කරන්න ගියාම මේ වෙහෙසක් එනවා. කොහොමද මේ වෙහෙස අයින් කරගන්නේ? කරන්න ගියාම හිතට යම්කිසි පීඩනයක් ඇති වෙනවා. කොහොමද මේ පීඩනේ ඉවත් කරගන්නේ කියලා ඊළඟ ක්‍රම අපි හොයනවා. ක්‍රමසහවිදි හොයනවා. එහෙම කර කර යනකොට තව තව රිෆයින් වෙනවා. තව තව හිත දියුණු වෙනවා. ඉතින් ඒ කටයුත්තත් සැහැල්ලුවෙන් කරන්න හිත ඉගෙන ගන්නවා. අහුන්නේ ඔව් ඉතින් ඒකට ඉතින් ඔය පොඩ්ඩක් ඉතින් වාහනේක යන්න වෙනවා ඉතින්
ඒක මමම හදා ගන්න ඕනනේ
අනිවාර්ය අපිම ක්‍රමසහවිදි හොයා ගන්න ඕනේ වැඩේ කරගන්න ඉතින් බලන්න පොඩ්ඩක් උත්සාහ කරලා.
එතකොට කාඩ
අද ලයින් එක මේ පැහැදිලි නෑ, කැඩි කැඩි ඇහෙන්නේ.
ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්.
දරුවන් සන්නයි කර ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස මට ප්‍රායෝගික ජීවිතයේ පැන නැගුණු ප්‍රශ්නයක් ගැනයි අද ප්‍රශ්නේ තියෙන්නේ.
ඔව්.
ස්වාමීන් වහන්ස දැන් අපි දැන් මම එදිනෙදා වැඩ කටයුතු කරනකොට සතියෙන් ඉන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් ඉන්නකොට සතිය ගොඩක් වෙලාවට තියෙන්නේ මේ සිතේ ස්වභාවය සම්බන්ධයෙන් තමයි සිහිය තියෙන්නේ. දැන් එතකොට හිතට තරහක් සතුටක් ඒ වගේ අර ඒ තියෙන අර ඒකාග්‍රතාවයේ මිදෙන විදිහට හිතේ ස්වභාවය වෙනස් වෙනකොට ඒක ඉක්මනට වැටහිලා ඒක අපහු අර තිබුණු තත්ත්වෙටම ගන්න හැකියාව තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මාස 3-4කට සැරයක් වගේ තද ද්වේෂ සහගත මේ සිතුවිලි එනවා. එහෙනම් කලාතුරකින් එන්නේ. හැබැයි ඒක ආවම මට ඒක වළක්ව ගන්න හරි අමාරුයි ස්වාමීන් වහන්සේ. ඒක අහමත් දවස් දෙකක් විතර යනවා ආපහු අර තිබුණු ඒකාග්‍රතාවයේ ආපහු මතුවෙලා එන්න. හිත සිහිලා හරීම නිකන් හරි ලැජ්ජයි නිකන් පැටලුණා වගේ ස්වභාවයක් තමයි හිතෙන්නේ.
හරි.
හැබැයි දවස් දෙකක් විතර යනවා ස්වාමීන් වහන්සේ ආපහු අර තිබුණු තත්ත්වෙට එන්න.
හරි.
ඉතින් මම ටිකක් හිතලා බැලුවාම මට තේරෙන්නේ දැන් මට මුකුත් මේ මගේ මොන හරි නැති කවුරු හරි ගත්තොත් හරි නැත්නම් ප්‍රසංසාවක් හම්බුන්නේ නැහැ ඒ වගේ දේවල් වලට නෙමෙයි තරහ එන්නේ. තරහ එන්නේ ස්වාමීන් වහන්සේ මම දැන් හරි කියලා දෙයක් හිතාගෙන හිටියොත් ඒක කවුරු වැරදි කියලා කිව්වොත් තමයි අර තමයි.
සරි.
අනිත් කිසිම දෙයකට තරහ එන්නේ නැහැ. මේක දැනන්නේ මට හිතෙන්නේ මගේ මේ අනුසය ධර්ම හින්දා මෙහෙම වෙනවද නැත්නම් මගේ සතිය දුර්වල වෙච්ච හින්දා වෙනවද කියලා තමයි මට තේරුම් ගන්න බැරි ස්වාමීන්
වහන්සේ. ඔව්. නැති අනුසය කියන්න පුළුවන්. මොකද ඒ කියන්නේ අපි ගා පටිඝ අනුසය තියෙනවානේ ඉතින්. රාග අනුසය තියෙනවා, පටිඝ අනුසය තියෙනවා, අනුසය තියෙනවා. ඒ නිසා අර මොකක් හරි හේතුවක් ඉදිරිපත් වුණාම කේන්ති යනවා. දැන් ඉස්සරනම් අපි දන්න මේ සාමාන්‍ය භෞතික දේවල් වලට කේන්ති ගියා. දැන් ඒක ටිකක් අඩුයි. හැබැයි මේ යම්කිසි ඊට වඩා අපි ගරු කරන න්‍යායක්, අපි ගරු කරන දහමක්, එහෙම නැත්නම් අපි අපේ හරි කියලා ගත්ත දෙයක්, දැක්මක්, ඒකට කවුරු හරි අභියෝග කරනකොට ඔන්න ඒකට තාම කේන්ති යනවා. ඒව තමයි දැක ගන්න තියෙන්නේ, දැනගන්න තියෙන්නේ කොහෙටද තාම මම අහුවෙන්නේ. මොනවද මේ හිතේ තාම තියෙන ප්‍රවණතා, හිතේ තාම තියෙන අඩුපාඩු දුර්වලතා මොනවද කියලා අපි අපිම දකින්න ඕනේ. දැන් ඔය දකිපේක හොඳයි ඉතින්. දැන් සාමාන්‍ය දේවල් වලට නම් දැන් එච්චර හැම කේන්තියක් නැහැ. හැබැයි මෙන්න මෙතෙන්දී කේන්ති යනවා කියලා දැකපු එක වටිනවා. ඒතර කොහොමද ඒකෙදිත් හිත නිදහස් කරගන්නේ? ඒකෙදි නැවත නැවත ඒවා හිත හිත කල්පනා කර කර හිත පෙලන්නේ නැතුව කොහොමද ඔක අත්හැරලා දාන්නේ කියලා නේද අපිම ක්‍රමසහවිදි හොයන්න ඕනේ. දැන් අනිත් එක තමයි දැන් අපිටම තේරෙනවානේ දැන් මෙහෙම එකක් ආවට පස්සේ කොච්චරනම් හිතේ පිළීමක් තියෙනවද කියලා. අර හිතේ තිබිච්ච ප්‍රසන්න ගතිය ඔක්කොම නැති වෙලා, හිතේ තිබිච්ච සැහැල්ලුව නැති වෙලා, පුදුමාකාර පිළීමක්, අසහනයක්, ඒ ද්වේෂය විසින් හිතට කරනවානේ, හිත පෙළනවානේ, හිත නිවනවා වෙනුවට හිත දවනවානේ කියලා අන්න අපි ඒකේ තියෙන ආදීනවත් දකිනවා. ඒව තේරුම් ගන්න තේරුම් ගන්න තමයි මේවා තව තව ඉවත් වෙලා යන්නේ. වන්දක් නැහැ ඉතින් අපිට එකපාරටම අපිව 100% පිරිසුදු කරන්න බෑ. ඔය වගේ අපිට වෙන අඩුපාඩුකම් දැකලා ඒවැදී හිතට වෙන හානිය තේරුම් අරගෙන ඒවෙන් හිත වළක්ව ගන්න පොඩ පොඩ උත්සාහ කර කර යන ගමනක් තමයි තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ උපක්‍රමයක් වගේ ඔබ වහන්සේලා භාවිතා කරන එහෙම උපක්‍රමයක් තියනවාද මේ වගේ ඒවා වළක්ව ගන්න පුළුවන්? මට නිකන් හිතෙනවා නිකන් දිනපොතක ලිව්වොත් මේ මේ දවසේ මෙහෙම වුණා මේ වගේ අර ඒ ප්‍රබල සිතුවිලි එනකොට එහෙම සටහන් කරගන්න එක
ඒක නම් තේරුම් ගන්නෑ. නෑ ඒවා රෙකෝඩ් කරලත් වැඩන්නේ. ඒ කියන්නේ මේ ඒතොන් යන තවත් නිකන් මතක තියාගන්න දඟලිල්ලන්නේ තියෙන්නේ. ඊට වඩා හොඳයි ඉක්මනටම ඒ කියන්නේ අතරලා දාන එක ආවා. ඉතින් ඒ කියන්නේ අතරලා දාන්නේ කොහොමද ඉක්මනට කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් දැන් අදකේ වුණත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙන්නේ මහන්නේ ද්වේෂයක් මොකද්ද මේ අපිට ප්‍රශංසා කරද්දී හිත උඩට දාගන්නත් එපා, නින්දා කරද්දී යටට දාගන්නත් එපා කියලා මේ උපදෙස් දෙන්නේ. මොකද මේ ඇවිල්ලා මේ ස්කන්ධ පංචකයටයි ඒගොල්ලෝ කතා කරන්නේ. ස්කන්ධ පහක් මේ හසුරුවන්නේ කියලා. අන්න ඒ වගේ නිකන් අර යම්සේ විපස්සනා නුවණක් ඕනනම් ඉස්සරහට ගන්න පුළුවන් නම් එතකොට වැඩි ඉතින් අපි ඒක පර්සනලි ගන්න නැහැ. ඒක අපි ලොකුවට මම කියලා ගන්නෙ නැහැ. කෙනෙක් කියලා ගන්න නැහැ. පුජ්‍යලයක් කියලා ගන්නෙ නැහැ. එතකොට ඒවා වැඩි හිත තුළ පළපදියම් වෙන්නේ නැහැ. මම ඉන්නවනන්නේ මම මට අභියෝගයක් වෙන්නේ. දැන් මේක මම කතා කරාට මෙහෙම ඉතින් මටත් ওই ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අපි අර ලොකුවට මම ඉන්නවා නම් මම හඳුනාගත්ත වටිනාකම් තියෙනවා නම් මම තේරුම් ගත්ත යම්කිසි න්‍යායන් තියෙනවා නම් ඒකට කවුරු හරි ප්‍රහාරයක් එල්ල කරන ඔටේකට අභියෝග කරනවා නම් මට කේන් තියනවා. මොකද මම ඉන්නවානේ. හැබැයි ඉතින් අපි අනිත් පැත්තට දකින්න තියෙන මෙතන මමෙක් නැහැ. මෙතන තියෙන හුදෙක් ස්කන්ධ. ස්කන්ධයි තමයි මේ ඉස්සරහට එන්නේ දැන්. ස්කන්ධවල ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ කියලා අපි ඒ වගේ නියම් ගැඹුරු නුවණක් ඔතනට යොදන්න පුළුවන් නම් ඔක සම්පූර්ණයෙන්ම නිකන් විසි වෙලා යාවි. සුණු විසිනු වෙලා යාවි. කොම්බයක් ගැහුවා වගේ මේක නිකන් ආපු උද්දේශය ආපු මේ කවුරු නිකන් කෑලි වලට කැල්ල යනවා. මොකද ආපු විපස්සනා නුවණ ප්‍රබලයි. ඒ වගේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඔබ
වහන්සේ දවසයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව අනුෂ්කට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
අහව්.
සංඝාස දැන් මේ භාවනා මේ ආනාපානය කරගෙන යනකොට සංඝාස සාමාන්‍යයෙන් දැන් මේ එළිය තියෙන හුස්ම ඇතුළට එනකොට කලින් නැති දැනීමක් අට ගන්නවා. ඊළඟට ඇතුළේ තියෙන හුස්ම එළියට එනකොට කලින් නැති දැනීමක් අට ගන්නවා. ඒ විදිහට ඒ දැනීමට හිත යොමු කරගෙන යනකොට ටික ටික ඒ දැනීම සියුම් වෙලා මේ සමාත්ලාට අර නරල තියෙන මේ නිකන් දැනෙනවක් නැති වෙනවා වගේ නිකන් තද වෙනවා බුරුල් වෙනවා අම්පණ වෙනවා වගේ ඒ වගේ ස්වභාව ඇති වෙනවා. ඊට පස්සේ ඒක දිහා දිගට බලාගෙන ඉන්නවා. එතකොට මේ තවත් එකකදී ඒකත් සිවුම් වෙලා ගියන අර ඉස් ස්වභාවයකටත් එනවා. මෙතන සාමනස මගේ ප්‍රශ්නය සාමනස මේ ඒ කියන්නේ ඉදිරිපත් වෙන්නේ මෙහෙමයි සාමනස දැන් අර දැන් අර ඒ දැන් අතන වේදනාව දැන් විනාඩි 30කින් 40 ඉන් පස්සේ වේදනාව හට ගන්නකොට ඊට පස්සේ ඒක දෙයක් ඉතින් ටිකක් යම් යම් අවස්ථාවලදී අර දැනෙනව අඩු වෙනව ස්වභාවයට හිත සම්බන්ධ කරගන්න පුළුවන් වෙලාවල් තියෙන බැරි වෙලාවලුත් තියෙන කියන අමනාපයක් ඇති වෙලා එහෙම වෙලාවලුත් තියෙනවා. අර හැම ඒක දිහා හරියට බලලා දැනෙනව නැති වෙනව ස්වභාවයට සම්බන්ධ කරගෙන ඉන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා.
හරි.
ඊට අමතරව සාහනසර හිස් ස්වභාවයකුත් මේ අවස්ථාවල යම් යම් අවස්සම්ම් පරියංකවලදී හත් දකින්න ලැබෙනවා. සාහනසර දැන් අපි දැන් අනිච්චිතෝච විහෙරති මතකින් කිලෝකේ උපාදීති කියලා කියන අර උපාදාන වලින් තොර ස්වභාවය සාහනසර දැනෙනව නැති වෙනවා කියන අත්දැකීම හරහා යම් මට්ටමකට ගන්න පුළුවන්ද ඊළඟට සාහනසර හිස් ස්වභාවය හරහා ඒ අනිසිත වාසය කිරීම කියන එක ගන්න පුළුවන් වෙනවාද කියන්නේ අන්නේ අවස්ථා දෙක සම්බන්ධයෙන් ස්වාමිනාස්ත පොඩි විස්තරයක් කරන්න පුළුවන් නම්
හොඳයි. ඔව්. උංගක් මෙහෙම කියත හැකි. දැන් ඇත්තටම අපිට මුලදී එක පාටම අනිසිත බවක් එන්නේ නැහැ. ඒ වෙනුවට දර දේවල් ඇති වෙලා නැති වෙලා යනවා. හැබැයි අපි නිකන් ඒකෙන් ඉවත් වෙලා ඉන්නවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක ගෑවෙන්නේ නැතු. ඒක ගිහිල්ලා පැටලෙන්නේ නැතුව අපි පැත්ත කරලා ඉන්න. ඔන්න වගේ පැත්තකින් තමයි ඔක ආරම්භ වෙන්නේ. පස්සේ ඉතින් ඒක දැකලා ඔන්න හිත ඉවත් වුණාට පස්සේ ඒක නිකන් අතහැරලා දැම්මට පස්සේ දැන් ඉතින් සමහරවිට කියන්න පුළුවන් අර කලින්ට වඩා අනිශ්චිත බවක් හිතේ තියෙනවා. දැන් ඉතින් අර වෑයෙන් ඩිස්ටර්බ් එකක් නැහැ. අර වෑයෙන් මොකක්වත් පිළීමක් නැහැ. තමන්ගේ හිත තියෙන නිකන් කොහෙවත් නොපිහිටි තත්වයක, මොකක්වත් ඇසුරු නොකරන තත්වයක, මොකවත් බැහැගත්ත උපාදාන කරගත්තේ නැති තත්වයක. ඉතින් එතකොට අනිශ්චිත බව අර කලින් තිබුණාට වඩා හොඳයි. ඒ නිසා ඒක අර වඩා වඩා යනකොට තමයි එහෙම පිරිසුදු වෙවි යන්න තියෙන්නේ. ඉතින් අනුෂ්ක මහත්තයා ඔහොම කරගෙන යන්න ඕක තව තව මේ පිරිසුදු වෙවි යාවි. දැන් නිකන් හිතන්න යාට ඔව් දැන් තියෙන්නේ අරවත් පෙනෙනවා අනිශ්චිත බවක් තියෙනවා ඒ වගේ තත්වයක් නම් ඕක කරගෙන යනකොට ඒ අරවත් තියෙනවා කියන කොටස ඉවත් වෙලා යාවි.
අවසරයි සාරුණාස.
ඔව්.
අර රාජ රාණිමෑණියන් ඉදිරිපත් කරපු වෙලේ ප්‍රශ්නෙට අනුව බුදුන් වහන්සේගේ විතක්ක කරාට එතකොට විතක්ක කරාට බුදුන් වහන්සේ ඒ විතක්ක ආත්ම කර ගැනීමක්
නැහැ
කරන විඥානයක් හැදෙන්නේ නැහැ.
ඔව් එහෙම කියන්න පුළුවන්.
එතකොට එතකොට ඒ ආකාරයට විඥානයක් හැදීම තමයි සංසාරයේ අපව ඉදිරියට අරගෙන. එතකොට රහතන් වහන්සේලා බුදුන් වහන්සේලාට විතක්ක කරන්නේ නැහැ කියලා කියන්න බෑ. විතක්ක කරනවා. නමුත් ඒ තුල ඒවා ආත්ම කර ගැනීමක් නැති ස්වභාවය තුල තමයි පිහිටන්නේ.
ඒක නේද ස්වාමීන් වහන්සේ හිතන දිවෙත්. ඔය එහෙමත් කියත හැ අනිත් එක දැන් විතර්ක කරද්දී යම්පමණක අරමුණු ඇසුරක් ඇති. එතන යම්පමණක මනෝවිඤ්ඤාණ තත්වයකට කියන්නත් පුළුවන්. නමුත් ඒක අර දිගට දිගට සකස් කර කර ප්‍රපංච දක්වා බැහැ ගන්න තත්වයක් දක්වා උපාදාන තත්වයක් දක්වා නොවන බව තමයි හිතා ගන්න තියෙන්නේ. හිතන්න දැන් පටිසමුපාදය අනුව කියාගෙන ගියාම පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන ඔය මට්ටමක් එන්න බෑ. එහෙම තමයි කියන්න වෙන්නේ. ඉතින් අහත් වෙලාම බලන්න ඕනේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. දැන් ඉතින් අපි අනුමානයක්නේ අපි දැන් කියන්නේ නේද? අපි තේ අනුමාන වශයෙන් කියන මෙන්න මෙහෙමනම් තමයි වෙන්න පුළුවන් කියලා ඉතින් අපි අනුමාන වශයෙන් කියන්නේ. ඉතින් ප්‍රත්‍යක්ෂ නෙමෙයි ඉතින්. ඔව්.
එතකොට සමහරවිට අර යෝෂි මෑණියන්ගේ ඉදිරිපත් කරපු එකට අනුර එතකොට ඒ මහත්මිය පැහැදිලි කරේ එතකොට තමන් දරණ මතයකට වෙන කෙනෙක් අකමැති වීම තමයි එයාට දුරුස්සන ගතියක් ගැටීමක් ඇති වෙන්නේ.
ඔව්.
එතකොට
ditthi upadanane තියෙන්නේ. ditthi upadana කියලා අපි කතා කළේ නේද?
ඔව්. එතකොට සංවිධාස එතකොට ඒ ස්වභාවය ඉත්තේ ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය අත්දකලා තිබුණාද? තමත්තවත් තමන් අවශ්‍ය විදියට හසුරවන්න බැරි කොට අපි කොහොමද අනිත් කෙනෙක් මගේ මතයට අනුව ක්‍රියා කළ යුතුයි පිළිගත යුතුයි කියන එක එතනදී අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙලා තිබුණා නම් ওই ගැටීම් ස්වභාවය ටිකක් පිළියමක් වෙනවා නේද කියලා.
ඔව් නෑ ඒක වෙලා තියෙන අනිත්‍ය ස්වභාවය අපිට අවබෝධ වෙලා තිබුණාට ඕක ඒ කියන්නේ තාම කරගෙන යනවනේ. දැන් හිතන්න දැන් අපිට මේ අනිත්‍ය දුක අනාත්ම යම් පමණකට වැටලලා තියෙනවා. නමුත් මේකේ කෙලපැමිනීමක් නැහැ. දැන් මේකේ කෙලපැමිනීමක් වෙන්නේ අපි කියමු රහත් වෙනකොට. එතකොට ඉතින් එහෙනම් මේ මට්ටමේ පිළීමක් පහළ වෙන විදිහක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවානේ මේ හිතන්න ඔය මූලපරියාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ සේක පුජ්‍යලේකට දෙන එයාගේ හිතේ තත්වය ගැන විස්තර කරද්දී පටවියා මාමඤ්ඤි පටවිතෝ මාමඤ්ඤි පටවින් මේති මාමඤ්ඤි කියලා වචනයක් පාවිච්චි කරනවා. කියන්නේ එයා මේ පටවිය ධාතුව අල්ලගෙන ප්‍රපංච නොකරව විතර්ක නොකරව මඤ්ඤණා නොකරව කියලා තමන්ටම අවවාද කරගන්නවා. තාමත් මේ ගැම්ම තියෙනවා හිතේ. මේ සේක තත්වයකටත් පත් වෙලා හැබැයි තාම මේ ගැම්ම තියෙනවා. තාමත් ගිහිල්ලා හිටපු ගමන් අල්ල ගන්නවා. ඊළඟ පටලෝ ගන්නවා. හැබැයි තමන්ටම මම අවවාද කරගන්න දැන් කරන්න එපා. ඔක දැක්කනේ අර මේ මේ මේෙන් තේරුම් ගත්තනේ කියලා තමන්ටම නිකන් ඒක අවවාද කරගන්නවා. තමන්ම නිකන් ලැජ්ජාවට පත් වෙනවා. මේක කිසි වැරද්දක් නැහැ. ඉතින් රහත් වෙනකම්ම ඒක කරන්න කියලා බුදුහාඳුරෝ කියනවා. මොකද ඒකේ මේ හේතුවත් සඳහන් කරනවා පරිඤ්ඤයන් තස්සාති වදාමි. මේ තාම මේ පරිඤ්ඤාවක් කරගෙන යන්නේ. තව තව තේරුම් ගැනීමක් අවබෝධයක් තව තව දියුණු කරගෙන යන මට්ටම මේ තියෙන්නේ. රහතන් වහන්සේට පමණයි ඒකින් මිදීමක් තියෙන්නේ. කිසිම ඒ බඳු පැටලවිලක් එහෙම නැත්නම් අපි කියමු පිළීමක් නැති තත්ත්වයක් තියෙන රහතන් වහන්සේට පමණයි. මොකද පරිඤ්ඤාතං තස්සාති වදාමි. ඒක සම්පූර්ණයෙන්ම දැන් අවබෝධ කළා. ආයි අලුතෙන් අවබෝධ කරන්න කියලා දෙයක් නැහැ. කළ යුතු දේ කළා හමාරයි. නේද?
එහෙමයි.
ඔව්. එතකන් ඉතින් අපි අහුවෙනවා. එතකන් ඉතින් මීටින් විතර අහුවෙනවා. ඉතින් අහුවුනහම ඉක්මනට ගොඩ එන්නයි තියෙන්නේ.
එහෙමයි. පැහැදිලි ස්වාමීන්
වහන්සේ. හොඳයි. හොඳයි.
ඊළඟට හම්බෙන්න ඉවත් කරන්න පුළුවන්.
පමණයිද ඔය අනිත් රහතන් වහන්සේලා තියනවද කියලා දැනගන්න.
අනිත්‍යසන් වහන්සේලා ඔක්කොටම නෙමෙයි ඇතම් පිරිසකට තියෙනයි කියනවා. ත්‍රිවිද්‍යා සහිත රහතන් වහන්සේලාට තිබිලා තියෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය, සුදුපමයාන ඥානය, ආසවක්ඛේ ඥානය කියලා ඉතින් ඔය තුනට කියනවනේ. ඒක සහිතයි ඇතම් රහතන් වහන්සේලා. ඇතම් රහතන් වහන්සේලාට තිබිලා නැහැ. ඔව්.
එතකොට මේ පරිචිත්ත විජායනේ
ඒකත් එහෙමයි. ඒකත් එහෙමමයි. ඔව් ඒක අනිත්‍යයේ නුවණ අනිත්‍යයේ හිත කියවීම නැහැ. ඒ වගේම එයාගේ මේ චතුපපාත දෙක එකට යන්නේ ඒගොල්ලෝ උපදින මේ යන තැන් දැන ගැනීම ඒවා ඉතින් අභිඥා පැත්තක්. ඒවා ඇතම් රහතන් වහන්සේලාට තිබිලා තියෙනවා ඇතම් රහතන් වහන්සේලාට නැහැ.
එතකොට මේ අනාගාමි රහතන් අයට තත්වෙටි ගියයිද තියෙනවද ඒ වගේ?
නැහැ. ඔව් ඒ කියන්නේ පුබ්බේ නිවාසානුස්සතිය චතුපපාද ඥානය ඒවා ඇවිල්ලා ලෞකික පැත්තක්. ඒවා ඒ කියන්නේ ඒක සහිත අනාර්ය තත්වයේ ඉන්න අයටත් ගන්න පුළුවන් කියලා වගේ තමයි හැඟෙන්නේ මට නම්. මටත් නැහැ මොකක්වත් මේ ඒ කියන්නේ දැන් ඇතැම් අයට තිබිලා තියෙනවා.
එහෙම.
ඔව්. හරි. 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 හොඳයි. නදී ඤාය මහා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ස්වාමීන් වහන්සේ මටත් මේ උෂිත දෙවිත් ප්‍රශ්නෙම තමයි තියෙන්නේ.
ඔව්.
මොකද මේ දන්නවා මේකේ දෙපැත්ත පරවගන්න හින්දා තමයි මේ ගැටීම සිද්ධ වෙන්නේ කියලා.
ඔව්.
ඒ වුණාට ගැටීම සිද්ධ වෙනවා.
හ්ම්.
එතකොට මේ මම ඊට පස්සේ ඒක ගැන එමෙත පිටන බලනකොට මට තේන්නේ දැන් එතනදී හඳුන්නේ මේ සිතුවිල්ල මොකිටුවේ මම කියන්නේ.
හ්ම්.
ඔය ද්වේෂය අයිති කරගන්න යන්නේ.
හ්ම්. ඔව්.
ද්වේෂයේ හේතුඵලයක් වශයෙන් ඇති වෙච්ච තවත් සිතුවිල්ලක් ඉතරයිනේ මේක උදේ ඉඳන් දැවැර සම්ම නිරන්තරයෙන් සිතුවිලි පහළ වෙනවනේ මනස කියන ආයතනය. හ්ම්. එතකොට දැන් එහෙම බැලුවොත් බොහෝමයක් සිතුවිලි අපිට ඇත්තටම නැච්චයි කියලා සිතුවිලි පවා පහළ වෙනවා.
හරි.
එතකොට දැන් ඒවා හිතලා එහෙම පහල කරගන්නේ නැහැනේ.
ඔව්.
ඒක ඒ මෙතනට වැටිලා තියෙන සංඥා පෙක්ක එහෙම එතන එතන ජෙනරේට් වෙන හේතුඵල වශයෙන් මේක හටගන්න සිටුවේ.
හරි.
එතකොට අකමැති දේවල් පහල වෙනවා, කැමති දේවල් පහල වෙනවා, රාගය පහල වෙනවා, ද්වේෂය පහල වෙනවා.
ඔව්.
ඉතින් දැන් එතකොට මේ සිටුවිල්ල පහල කර ගැනීම හරි නැත්නම් ඒකට ප්‍රතිඵලය වශයෙන් ද්වේෂය ඇති වුණා මේකට අයිතිවාසිකම් කියන්නේ. එතකොට දැන් අපි දැන් මෙතනදී මේ සිතුවිල්ල මගේ නෙවෙයි කියලා දෙන්න ගත්තොත් දැන් ඒ කියන්නේ දැන් මෙහෙම උදේනා රෑන පහල වෙනකොට දැන් අපි භාවනාව හරි නැත්නම් අනිශ්චිත වෙන්නකොට හරි සිතුවිලි පහල වෙන එක නොනවත්වාම සිද්ධ වෙනවනේ. දැන් අනිශ්චිත වෙච්චා වුණත් අතරින් පතර එදා ජීවිතේ වැඩ කරගෙන යන සිතුවිලි පහල වෙනවනේ.
හරි.
කාය ක්‍රියාත්මක වෙන්න, හිත ක්‍රියාත්මක වෙන්න, ඉතින් මේ වැඩ කෙරෙන්න ඉතින් පහළ වෙනවා.
ඔව්.
ඉතින් දැන් මේක තමයි මේ මානසික කියන එක සංඥා දත්ත වැටිලා තියෙන ක්‍රමයට අනුව යාතනේ කොහොමද එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ සංඥා එකක්වත් ඉතින් ඇත්තක් නෙමෙයිනේ. වචන සම්මිකම් වචන විතරයිනේ මේ මොහොතට බැලුවොත් ඒක ආයේ ප්‍රපංච විතරයිනේ. සංඥා අවිද්‍යාව නිසා ඇති වෙන හේතුඵලය තමයි කියලා තේරුම් ගන්න එතකොට අර
හොඳයි. අර වෙලා තියෙන අපිට අර අපිට අවබෝධය තිබුණාට මොකද තාම අනුසය තියෙන තාක් වැඩේ සිද්ධ වෙනවා. හැබැයි විටින් විට ඔය අවබෝධය අභිබවා අර අනුසයේ සක්‍රියතාවයේ උත්සන්න වෙලා ගිහින් අහු වෙනවා. ආයෙත් ඉතින් මතක් කරලා දෙන්න ඕනේ, ආයෙත් ඔන්න ගිහින් අල්ලගත්තා, ආයෙත් ඔන්න ගිහින් ගාගත්තා, ආයෙත් ඔන්න ගිහින් පටලවා ගත්තා කියලා ඉතින් පොඩ්ඩක් ලැජ්ජාවටපත් වෙනවා. රැවටුණා නේද, ආයෙත් වැඩේ වරද්ද ගත්තා නේද කියලා ඔන්න ලැජ්ජාවටපත් වෙනවා. ඉතින් එහෙම එහෙම ගිහිල්ලත් යන ගිහිල්ලත් එහිලා තමයි ඉතින් අන්තිමට නොවී යන්නව ඇත්තේ කියලා කියත හැකි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙනම් අදත් අපි පැය දෙක කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි අද අපිට පොඩි ප්‍රශාන්ති අපි දැන්වීම ඔයා කියනවාද මොනා හරි මේ වෙලාවේදී?
ගරු ස්වාමීන් වහන්සේ ලබන සතියේ කොමන ප්‍රෝග්‍රෑම් එක කැන්සල් කරලා
හරි. ඔව් ඒක තමයි. ලබන සතියේ ඉඳන් සතිය 3ක් නේද? එතකොට ඒ කියන්නේ 9 16 23 කියන දවස් 3 සජීවී විකාශයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට රෙකෝඩින් එකක් මේ දාන්න බලාපොරොත්තු වෙනවා. නැවත සජීවී විකාශයක් තියෙන්නේ අපි මේ වගේ සජීවීව හම්බ වෙන්නේ 30 වෙනිදා. මොකද මේ විදේශ ගමනක් ඇදලා තියෙන නිසා මේ වැඩසටහන එතකොට ඒ වගේ පොඩි වෙනසකට බඳුන් වෙනවා. 30 වෙනිදා නැවතත් අපි සජීවීව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශාන්තිර කාගේ හරි උදව්වක් ඕන නම් ඊළඟ සතියේ මේ රෙකෝඩින් එක දාන්න අපහසු තත්ත්වයක් නිසා ඒක අපිට ගන්න උත්සාහ කරන්නත් පුළුවන්. අපි ඒක වෙනම සාකච්ඡා කරමු. ඔව්. අපි එහෙනම් දැනට අද ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම අපි රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. උතුම් නිවන් සුව පිණිස අපිටත් මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්ප්‍රදායනුකූල වෙත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු